අදාපි පෝතාලිය සූත්‍රය සාකච්ඡා කරන්න තීරණය කරගත්තා. පෝතාලිය සූත්‍රයේ තථාගතයන් වහන්සේ එක ගමක ආපනා කියන ගමෙහි වාසය කරනකොට භාගතුන් වහන්සේ ඉතින් මේ සිවුරු අරගෙන මේ ඒ ගමට ගිහිල්ලා පිඩුසිඟා පැනලා ඊට පස්සේ මේ කැලෑවකට තැනකට ගිහිල්ලා වාඩි වෙලා හිටියා. ඉතින්දී ඒ වාඩි වෙලා එහි ඉන්නකොට දිවා විවරණයෙන් ඉන්නකොට මේ තවත් පුද්ගලයෙක් මේ පෝතාලිය කියන පුද්ගලයා කුඩයක් එහෙම අරගෙන මේ පාවහන් නැතුව ඉතින් ඒ සක්මන් කරගෙන ඒ බුදුහාමුදුරුවෝ වැඩ සිටිය තැනටම මේ පුද්ගලයාත් ආවා. ඇවිල්ලා ඉන්නකොට තථාගතයන් වහන්සේ කිව්වා මේ වාසන තියෙනවා, කැමති නම් ඉඳගන්නේ කියලා. එහෙම කිව්වහම මේ ගෘහපතිය කියලා කතා කරලා තථාගතයන් වහන්සේ කිව්වේ, එහෙම කිව්වහම මේ පුද්ගලයාට බොහොම අකමැත්තක් ඇති වුණා. මේ මට ගෘහපති වාදයෙන් මට කතා කරනවා කියලා. ඒ පාරේ නොසිතට සිතක් ඇති වෙලා එයා නිශ්ශබ්දව හිටියා. ඉතින් දෙවෙනි පාරට තථාගතයන් වහන්සේ කිව්වා ගෘහපති මේ ආසන තියෙනවා වාඩි ඉන්නේ කියලා. ඉතින් තුන්වෙනි පාරටත් කිව්වා. ඉතින් මේ පුද්ගලයා බොහොම තරහින් ඉන්නවා, මේ මට ගෘහපතිය කියලා කතා කරනවා කියලා. දෙපාර ගෘහපති ළඟට කියනවා මේ භාගතුන් වහන්සේ ඔබ මට ගෘහපති වාදයෙන් කතා කරේ, ඒ මම කාරණේ නුසුදුසුයි කියලා කියනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ගෘහපතිය තුපගේ ආකාරය, සටහන, ලකුණු ඔක්කොම ගෘහපතියගේ විදියයි කියලා. ඊළඟට කියනවා භාගතුන් වහන්සේ එසේ වුවත් මම මේ සියලු කර්මාන්තයෝ අතහරින ලද්දාහෝ, සියලු විවාහාරයෝ අතහර ලද්දේ. මේ ඕහාර මේ සබ්බේ කම්මන්තා සබ්බේ ඕහාරා කියන දෙක තමයි මේ කියන්නේ. මේවා අතහැරලායි කියන්නේ කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ අහනවා මේ කොහොමද තමා විසින් මේ සියලු කර්මාන්ත අතහැරී සියලු විවාහාරයන් කියනවා අතහැරී. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ මගේ කොහොමද කියලා අහුවාම මේ අතහැරියේ, මේ මගේ ධනිය තියනවාද, මේ රන් රෙදි රත්තරන් ඒ ඔක්කොම සියල්ල මේ පුත්‍රයාට දායාද කළා, එයාට මම කියන්න ඇලු අවවාද කරන්න ඇලු මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. මගේ කෑම ටිකයි ඇඳුම් ටිකයි විතරයි මම බලන්නේ කියලා මේ කියනවා. ඒපර තථාගතයන් වහන්සේ දේශනා කරනවා ගෘහපතියේ නුඹ කියන විවාහය එක ආකාරයක්, මේ ආර්යයන්ගේ විවාහයේ සිදීම තව ආකාරයක් වෙනවායි කියලා. එහෙම කිව්වම ඒ පුද්ගලයා කියනවා, පෝතාලිය කියනවා මේ ස්වාමීන් කෙසේනම් ආර්ය විනී විවාහයන්ගේ සිදීම වෙනවද කියලා. මේ විවාහර කියලා කිව්වහම මේ නිබ්බේධක සූත්‍රයේම තියෙනවා මේ යථා යථානං සංඥාති තථා තථා වෝහාරති කියලා. අපි මේ සංඥාවෙන් ගන්න විදිහට තමයි අපි එක එක දේවල් විවාහාර කරන්නේ. එතකොට මේක හරි වැදගත්. මේ එක එක විදිහට අපි දැන් අපි පුටුවක් කියන එක අපි ලී කෑලි හතරක් ලෑල්ලක් එකෙක් කහ කරලා තිබුණාම අපි අර මේ සංඥාවෙන් අපි ඒකට පුටුව කියන්න පුරුදු වෙලා තියෙනවා. ඕක අපිට කවුරු හරි ඇඳයි කියලා පුරුදු කරනනම් අපි ඕකට ඇඳ කියන්නයි පුරුදු වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ විවාහාරය මේ විදිහටයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ පුද්ගලයා කියනවා මේ මට දේශනා කරන්නයි කියලා මේ ආර්යයක මොකද්ද කියලා. එතකොට ගෘහපති එසේනම් අසව මේ යහපත් කොට මෙනෙහි කරව කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ ආර්ය ධර්මයේ මේ වගේ ධර්ම 8ක් තියෙනවා. ආර්යවිනි ව්‍යාහාර සමුච්ඡේදය පිණිස මේවා නැති කිරීම පිණිස පවත්නා වූ 8 ධර්මයක්. මේ 8 මොකද්ද? මේ සතු මෙතන කියනවා අපානාතිපාතං නිස්සාය පානාතිපාතු පහදබ්බා කියනවා. ඒ කියන්නේ මේ ප්‍රාණඝාතය කියන්නේ ප්‍රාණවදී කියන එක නොකිරීම නිසා, නොකිරීම සඳහා වාගේ, මේක purpose එක කියන එක වාගේ. මේක ඉංග්‍රීසියෙන් කියනවා නම් for the purpose of not destroying life, destruction done to life should be given up කියන එකයි මේකේ අර්ථය තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රාණවදී නොකිරීම සඳහා හරි නිසා හරි මේ ප්‍රාණඝාතය හළ යුතුයි. ඒ වගේම මේ දීපු දේවල් අපි ගන්න ගැනීම සඳහා අපි නොදින් දේ ගැලීමෙන් වැළකෙන්න ඕනේ කියලා. ඇත්ත කීම සඳහා අපි බොරු කීම කියන එකෙන් දුර වෙන්න ඕනේ කියලා දේශනා. ඊළඟට කේලාම් නොකීම සඳහා නිසා අපි කේලාම් කීම කියන එක දුරු කරන්න ඕනේ කියලා දේශනා කරනවා. ගිජු වීම කියන එක ලද ලෝභය නොකිරීම සඳහා ගිජු වීමයි කියන ලද ලෝභය දුරු කරන්න ඕනේ කියලා දේශනා කරනවා. නින්දා කිරීමෙන් නොගැටීම නිසා නින්දා කිරීමෙන් ගැටීම අයින් කරන්න ඕනේ කියලා දේශනා කරනවා. ඒ කියන්නේ දැන් මේ නිඳා කරනවා කියලා කියන්නේ මේ නිඳා රෝසා කියලා මේ කියන්නේ අර ඉන්සල්ට් විත් ඇංගර් කියන එකයි මෙතන මේ දේශනා කරන්නේ. අර විජු වීම කියලා කියන්නේ අපි බොහෝම තදින් මේ දේවල් වලට තියනවා මේක මේ ඉංග්‍රීසියෙන් කියනවනම් කවිටින් ඇන් ග්‍රීඩ් කියලා කියන්නේ බොහෝම තදින් මේ විජු බව තියනවා මේ ලෝ ඒ වගේම ලෝභය තියනවා. එතකොට මේකත් ඇති වෙන්නේ අර ආහාර පැත්තෙන් ගිහිල්ලා තමයි මේ ගිජු වීම කියන එක බොහොම තදට ඇති වෙන්නේ. දැන් ඊළඟට දැන් මේ කරුණු ක්‍රෝධය දැඩි ක්‍රෝධය ඌදේ ඒක දැඩි වෙහෙස නොකිරීම නිසා ක්‍රෝධය දැඩි වෙහෙස දුරු කරන්නේ කියලා දේශනා කරනවා. එතකොට මේ ක්‍රෝධය කියන එක බලුවාම මෙතන දැන් එක එක ආකාරයට ක්‍රෝධය තියෙනවා. මේ ක්‍රෝධ කරන ආකාරයක් මේ ද්වේෂ සහගත බවක් දූෂිත බවක් ව්‍යාපාදයේ අධික වීමක් මේ වාගේ ක්‍රෝධය තියෙනවා. ඉතින් අර උපනාහය කියලා කියන්නේ ක්‍රෝධයෙන් පස්සෙම මේ පස්සේ ඇති වෙන, ඒ කියන්නේ මුලින් තියෙන ක්‍රෝධය ඊට පස්සේ පස්ස කාලේ තියෙන උපනාහය කියන්නේ බද්ධ වෛරය කියන එක. බද්ධ වෛරය වාගේ දේවල් වෙන ක්‍රෝධය උපනාහය කියන එක දෙක එකට යන වචන දෙකක් තියෙන්නේ. එතකොට මේ ක්‍රෝධය ගැන කතා කරනකොට බද්ධ වෛරය කියන එකත් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. ඉතින් ක්‍රෝධය වුණාට පස්සේ ඉතින් ඕක තමයි මිනිස්සයන්ට ඇති වෙන්නේ. ඊළඟට අධික මානය නොකිරීම නිසා අධික මානය කියන එක දුරු කරන්න ඕනේ කියන එක. මේ මානය ගැන බලනවා නම් හුඟක්ම පුළුවන් බලන්න මේ අභිධර්ම පිටකේ මේ විභංගයේ තියෙනවා මේ මානය ගැන බොහෝම දීර්ඝ සාකච්ඡා ධර්මයක්. ඒ කියන්නේ මම උසස්සේ කියලා කෙනෙකුට මානයක් තියෙනවා. ඒ කියන්නේ ජාතිය නිසා හරි මේ කුල පුත්‍ර භාවයෙන් ඉතින් වර්ණයෙන් ධනයෙන් මේ අධ්‍යාපනයෙන් ඉතින් කර්මාන්තයෙන් ඒ විදිහට ගිහිල්ලා මහා විශාල වූ මාන්නයක් ඇති කරගෙන තියෙනවා මේ මිනිස්සු හදාගත්ත දේවල්. එතකොට මේ විදිහට මේ මම උසස් කියලා තියෙනවා. ඒ වගේම ඉතින් තමන් පහත් කියලාත් ඒ විදිහටම හීනමානේ ওই විදිහට සමානයි කියලා තව විදිහකට මානේ ওই විදිහට තියෙනවා. ඒ වගේ අන්තිමට ගිහිල්ලා මේ මාන මහා ගොඩක් තියෙනවා. ඒ ඊපස්සේ අස්මිමානී කියලා කියන්නේ මේ රූපෙහි තියෙනවා මේ මානයක්, රූපේ ඡන්දයක් තියෙනවා, රූපේ අනුසයක් තියෙනවා. ඒතු ඔය අස්මිතිමානී තියෙනවා, අස්මිති අනුසය, අස්මිති ඡන්දය, අස්මිති අනුසය කියලා එතනම තුනක් තියෙනවා. ඉතින් ඒකම තමයි මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන සම්බන්ධයෙන්ම මේ මානය බුදුමාකාර විදිහට තියෙනවා. හරි විශාල රෝගයක් මේකත් බැලුවහම මේක ඇති වුණාම ඉතින් මොකක්වත්ම දැනෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. එතකොට තථාගතයන් වහන්සේ මේ කරුණු අටක් දේශනා කළානේ තින්නේ. මේ දේශනා කළා කිව්වා මේක බොහොමම කෙටියෙන් කිව්වේ. කෙටියෙන් විස්තර කරන ලද ධර්ම අටක් තමයි මේ කිව්වේ කියලා. ඉතින් ඒ පාර මේ පුද්ගලයා කියනවා, පොතාලි කියනවා මේ වහන්ස භාගතුන් වහන්සේ මේ කෙටියෙන් වදාරන විස්තරේ විභාග නොකළ මේ ධර්ම අට ආරේණී විහාර සමුච්ඡේදයේ පිණිස පවතිනාද භාගතුන් වහන්සේ මේ අට විස්තර ඇතුව අනුකම්පා කරලා මේ දේශනා කරන්නයි කියලා ඉල්ලනවා. ඒ පාර භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රාණවදේ නොකිරීම සඳහා ප්‍රාණඝාතයේ හලයුතිය මෙසේ කියන ලද්දේ මොකක් සඳහාද කිව්වේ කියලා. පාර කියනවා ගැහැවිය මේ ශාස්ත්‍රෙයි ආර්ය ශ්‍රාවක තෙමේ පත්‍යාවේක්ෂ කරනවා මම යම් සංයෝජන කෙනෙකු හේතුකොට පානාතිපාත වෙන්නම් මම ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේද පිණිස පිළිපන්නේ මම වැලි පානාතිපාතා වෙන්නම් මටත් ඒ හේතුවෙන් අනිත්‍ය නුගුණ කියන මමත් මට නුගුණ කියන ඒ වගේම මේ ප්‍රඥාව තියන අය නුවණැතු දැනගත්තාම මේක ගැන දැනගෙන ඒ අයත් මට නිගා කරනවා. ඒ ප්‍රාණවාත හේතුවෙන් මට මරණින් පස්සේ දුගතිය කැමති වෙන්න ඕනේ. යලියම් ප්‍රාණවාදයක් වේද මෙය සංයෝජනී මෙය නීවරණී. ප්‍රාණඝාත ප්‍රත්‍යයෙන් දුක්ඛ පරිදායති යම් ආශ්‍රෝ කෙනෙක් උපදිනවනම් ප්‍රාණඝාත වූ වේ වෙනුවාට මේ විඝාත පරිදාහ වූ ආශ්‍රය නොමෙති. ප්‍රාණඝාතේ ප්‍රාණවද නොකරුන් නිසා ප්‍රාණවද හල යුතුයයි මෙසේ කියන ලද්දේ මෙසේ දේශනා කරන ලද්දේ කියලා කියනවා. මේක හරිය වැදගත් දෙයක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මෙතෙන් කියනවා මේ ආර්ය ශ්‍රාවකය කල්පනා කරනවා මම මෙන්න මේ විදිහ ප්‍රතිපත්තියකට ගිහිල්ලා තියෙන්නේ. මොකක්ද ප්‍රතිපත්තිය? මේ ප්‍රාණඝාතයේ කිරීමෙන් මට යම්කිසි සංයෝජනයක් ඇති වෙනවද ඒ සංයෝජනයන් ප්‍රහාණය පිණිසයි සමුච්ඡේදය පිණිසයි මම ගිහිල්ලා තියෙන්නේ. මගේ ප්‍රතිපත්තිය ඒකයි. ප්‍රාණඝාතය වලත් මොකද වෙන්නේ? අපිට ද්වේෂය ඇති වෙනවා. ප්‍රාණඝාතයෙන් ද්වේෂය ඇති වුනහම ඒ ද්වේෂ හේතු කොටගෙන අපි වැරදි අටමගේ ගමන් කරමු. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි කියන අට මාර්ගයේ. මේක තමයි කියන්නේ මේ එනිති නීවල් කියලා කියනවා ඉංග්‍රීසි. මේක යන පුද්ගලයාට කරන්න බැරි දෙයක් නෑ. හොඳට මතක තියාගන්න අපි බොහෝ විට යන්නේ තාමත් මෙන්න මේ පාරේ කියලා හිතාගෙන ඉන්නවා. අපි ගාක් වෙලාවට මම මේක නෙමෙයි යන්නේ කියලා. නමුත් ලෝභ දෝෂ මෝහ තියෙනකම් අපි මේකේ ගමන් කරනවා. අපි කොයි වෙලාවක හරි අනිත්‍ය දුක්ඛ මෙනෙහි කරන අවස්ථාවක, ඒ කියන්නේ යෝනිසෝ මනසිකාර්ය පවත්වන අවස්ථාවට පමණයි අපි මේවයි නොදීන් ඉන්නේ. එහෙම නැත්නම් අපි ඒ කියන්නේ ආර්ය ශ්‍රායක මාර්ගයේ අපි ඒ හොඳ වෙද්දිහට ගමන් කරනකොට ගමන් කරන්නේ. අපි නිතරම කල්පනාකරනද හිතන්න එපා මම මිත්‍යා දෘෂ්ටි නැතියි කියලා හිතන්න එපා. මට කාම සංකල්පනා නැතියි කියලා හිතන්න එපා. ව්‍යාපාද සංකල්පනා නැතියි කියලා හිතන්න එපා. ඒක තියෙනවා මම ඒක නිසා මේකෙම යන කෙනෙක් කියන එක නිතරම හිතන්න. එතකොට මෙතන පෙන්වන්නේ මේ පුද්ගලයා, මේ ආර ශ්‍රාවකයා මම මේ මිත්‍යා ප්‍රතිපත්තිය ගමන් කරන ඒකෙන් මං ගැලවෙන්න, ඒකෙන් සංයෝජනයන්ගෙන් ගැලවෙන්නයි මම මේ නිවැරදි ප්‍රතිපත්තිය සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේ හොඳ පැත්තේ යන්නයි මගේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. එතකොට මේ මම ප්‍රාණඝාතය කළොතින් මම යන්නේ මේ වැරදි පාරේ. මම ගිහිල්ලා තියෙන්නේ, මම පිළිපන්න වෙලා තියෙන්නේ හොඳ පාරේ යන්න. ඒක නිසා මේ ප්‍රාණඝාතය මම කළොත් එහෙම මමත් මට දොස් කියනවා. මොකද මම ගිහිල්ලා තියෙන්නේ, මම යන්න පටන් අරගෙන තියෙන්නේ හොඳ පාරේ. කියන්නේ මට හොඳ ගමනක් යන්නයි ඕනකම තියෙන්නේ. මේ හොඳ ගමනක් යන්න ගිය මම මේ හොඳ ගමනේ මගදී තැන් තැන් වලින් මේ වැරදි පාරවල් වල යනවා නම්, වැරදි ගමන් වලට යනවා නම් මට දොස් කියනවා මේ කොහෙද යන්නේ කියන එක. මන්නේ ඒ වගේම මේ අනිත් පුද්ගලයා බලාගෙන ඉන්නවා. ඒ පුද්ගලයාත් කියනවා නෝ නැත්තම් මේ මනුස්සයා මේ අපායට යන්න නගලනවා නේද මේ පැත්තට කියලා නිගා කරනවා. මේ හේතුවෙන් ඊට පස්සේ ඉතින් මං කළොත් එහෙම වෙන්නේ මං මරණයෙන් පස්සේ දුගතියම තමයි මට පැවතෙන්නේ. ඉතින් මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්පේ අපිව දෙන යන්නේ මේ අපාය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ කියන තැනටම තමයි. එතකොට මේ ප්‍රාණඝාතයක් කළොතින් මට ද්වේෂය ඇති වෙනවා. ඒ ද්වේෂය කියන්නේ අර වැරදි අටමගේ ද්වේෂය ඇති වුනහම ඉතින් ওই වැරදි අටමක ක්‍රියාත්මක වෙනවාම ඒක වළක්වන්න බෑ. එතකොට ඒකේ යනවා කියන එක බොහොම ධර්ම දෙයක්. ඒකේ නොයන්ඩයි මේ උත්සාහ කරන්නේ. එතකොට ප්‍රාණඝාතයක් වුණොත් මට මේ සංයෝජනයන් හැදෙනවා. මං ඒ පාරදී ගම සංයෝජනයන් ඇති වෙනවා. මේක නීවරණ. එතකොට මේකෙන් ඇති වෙන යම්කිසි දුක්ඛයන් තියෙනවද, ආශ්‍රවයන් තියෙනවද, මේවයින් මේ වෙන්විච්ච පුද්ගලයාට මේක ඇති වෙන්නේ නැහැ. මේකේ මේ පුද්ගලයාට මේක වෙන්නේ නැහැයි කියලා ඒ හේතුව උඩ තමයි මේ පානාතිපාතා කියන එක එතනදී වෙන් වෙන්නේ. ඒ කියන්නේ මේ පුද්ගලයා මේ ගමන් කරන්නේ අපි තථාගතයන් වහන්සේ කිව්ව නිසාම නෙමෙයි. තථාගතයන් වහන්සේ පෙන්නලා දුන්න මේ ප්‍රාණඝාතයේ කළොතින් වෙන්නේ මෙන්න මේ දේවල්. මෙන්න මේ දේවල් වෙනවයි කියලා කල්පනා කරලා මේ පුද්ගලයා වෙන් වෙනවා. මේක හරි වැදගත් කොටසක් මෙතන මේ තියෙන්නේ. මේකම තමයි මේ සම්මා දිට්ඨියෙන් පටන් ගත්තාම අපි දුකයි කියලා කල්පනා කරලා, දුක්ඛ සමුදයයි කියලා කල්පනා කරලා, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියලා කෙනෙක් හොඳට බලනවා නම්, දුකයි දුකයි කියලා බලනවා නම්, මේ අපාය දුකයි, තිරිසන් ලෝකේ දුකයි, ප්‍රේත ලෝකේ දුකයි කියලා බලනවා නම්, මේක ඇති වෙන ක්‍රමය මෙයා කල්පනා කරලා තමයි අර ඒ සමුදය අපි බලනවානේ, අස්තංගමී කියන එක. සමුදය බලලා මේ දේවල් වලින් තමයි මේක ඇති වෙන්නේ කියන හැඟීම තියෙනවා. ඒක තමයි අර සම්මා සංකප්පයේදී අපි ඔන්න නෙක්ඛම්ම සංකප්පේ, අව්‍යාපාද සංකප්පේ, අවහිංසා සංකප්පේ කියන ඒ සංකප්ප තුන ඇති වෙන්නේ. මේ සංකප්ප තුන තමයි මේ අලෝභ, නෙක්ඛම්මේ කියලා කියන්නේ අලෝභ පාර, ඊළඟට අව්‍යාපාද සංකප්පේ කියලා කියන්නේ අදෝස පාර, ඊළඟට විහිංසා සංකප්පේ කියලා කියන්නේ හිංසාවන් කරන්නේ නැති සංකප්පය වෙන්නේ අමෝහ පාර. එතකොට සම්මා සංකප්පේදී අලෝභ, අදෝස, අමෝහ කියලා තුනකට බෙදෙනවා. ඒ අලෝභය වුණාම දැන් මං හොඳ පාරේ යනවා නම් මේ පාර ඉස්සරහා තියෙන වැරදි වෙච්ච නැති ආබාධකයන් තියනවාද මම මේ ඔක්කොම අයින් කරන්නේ මගේ ගමන තියෙන්නේ. මේ නැත්තම් මගේ මේ ගමනේ යන්න බැ මොනවාද මේ තියෙන ගමනේ තියෙන බාධාවන්. මේ ගාධාවන් තමයි මට බැරි වෙලාවත් ලෝභය ඇති වුණොත් මට මේ පාරේ යන්න බෑ. මං අලෝභ පාරට යන්න මං ලෝභ පාරෙන් අයින් වෙන්න ඕන. ලෝභ පාරේ තියෙන මොනවද? ලෝභ පාරේ තියෙන ඒවා තමයි ලෝභය ඇති වෙන දේවල්. පානාති පාතා අදින්නා දානා කියලා කිව්වහම අදින්නා දානේ තමයි ලෝභය ඇති වෙන එක හේතුව. ඊළඟට මුසාවාදී කියන එක තමයි තව එකක්. මං මුසාවාද කරන්නේ මේ ලෝභය සඳහා. මං ඒ වගේම අදෝස පාරේ මේ පානාති පාතින් තමයි මට ද්වේෂය ඇති වෙන්නේ. එතකොට මං අදෝස පාරේ යන මනුස්සයා මගේ ප්‍රතිපත්තිය ඒකයි. ඒක නිසා ඒ පාරේ තියෙන දේවල් මම සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි මේ සම්මා සංකප්පයෙන් තමයි සම්මා වාචාව ඇති වෙන්නේ. එතකොට අපි මුසාවාදයෙන් වෙන්නේ නෝ මොකද ලෝභය ඇති වෙන හින්දා. ඊළඟට පරුසා වාචා පිසුනා වාචා මට ද්වේෂය ඇති වෙන හින්දා මම ඒකෙන් අයින් වෙනවා. ඊළඟට සම්ප්‍රප්පලාප කළොත් මට මෝහය ඇති වෙනවා. ඒක නිසා ඒකෙන් අයින් වෙනවා. එතකොට බලන්න සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය වෙනවා. සම්මා සංකප්පයෙන් සම්මා වාචාව වෙනවා. එතකොට සම්මා වාචාව වෙන්නේ මෙන්න මේ විදිහට මේ දේ ඇති වෙනවයි කියලා කල්පනා කරලා මේකෙන් අයින් වීම. එතකොට ප්‍රාණඝාතය අපි අයින් කරන්නේ නැතුව මේක කරන්න බෑ. ඒ වගේම මේ දුන් දේ දෙන දේ ගැනීම කියන එක අතහළුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මොකද මේ ආර්ය ශ්‍රාවකය කල්පනා කරනවා මේ යම්කිසි සංයෝජන හේතුකටගෙන අදින්නා දාණය වෙනවා නම් මම මේකෙන් අයින් වෙලයි ජීවත් වෙන්නේ. දැන් මම ගිහිල්ලා තියෙන්නේ සම්පූර්ණයෙන් මේවෙන් අයින් වෙන ප්‍රතිපත්තියට තමයි මගේ ගමන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම ඒ ගමනේ යනවා නම් ඒ කියන්නේ දේවල් හොරෙන් ගන්න ගමනේ යනවා නම් මම වැරදි පාරේ යන්නේ. එතකොට මට මමත් දොස් කියනෝ මේ අනිත් අය නෝ නැති අය දොස් කියනවා. ඒක නිසා මම මේකෙන් අයින් වෙනවයි කියන එක කල්පනා කරනවා. ඒ කල්පනා කරලා මේ පුද්ගලයා මේකෙන් අයින් වෙලා ජීවත් වෙනවා. ඒ වගේම තමයි මුසාවාදය කියන එක. මුසාවාදේනු ඒ විදිහමයි. මුසාවාදයෙන් අපිට ඇති වෙන්නේ ලෝභය කියන එක. අදින්නාදානෙන් මුසාවාදෙන් දෙකෙන් ඇති වෙන්නේ ලෝභය. එතකොට මම ගිහිල්ලා තියෙන්නේ අලෝභ පාරේ. මම යන්න හදන්නේ අලෝභ පාරේ. ඒක නිසා මම මේ සංයෝජනයන් පහ කරලා නිවනට ගමන් කරන්න උත්සාහ කරන පුද්ගලයා කියලා එයා ඒවෙන් අයින් වෙනවා. මොකද අනිත් අයත් බනිනවා මමත් බනිනවා. අන්න ඒක හරි වැදගත්. මමත් මට බනිනවා අනිත් අයත් බනිනවා කියන එක. ඊළඟට මේ පිසුනා වාචා කියන එක. පිසුනා වාචා පරුස වච දෝසන් දේශනා කරන පිසුනා වාචය පාවිච්චි කරනවා. ඒ පිසුනා වාචයෙන් කියන එකෙන් අපි අයින් වෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි කෙනෙක් තැනක අහලා යම් කිසි දෙයක් අපි දේශ කියනවා මේ අනිත් අයව කොටවන්න. ඒවයින් අයින් කරනවා. ඊළඟට මේ විදිහටම අර විදිහටම ඒකෙන් ඇති වෙන්නේ මොකද්ද කියන එක තේරුම් අරගෙන අපි ඒ දේවල් වලින් අයින් වෙලා මේ ජීවත් වෙනවා. මම යන්නේ හොඳ පාරේ. ඒ නිසා මම නරක පාරේ මම අයින් වෙනවා. ඒක සඳහා තමයි මේක අයින් කරන්නේ. ඊළඟට මේ දැඩි ලෝභය කියන එක. මේ දැඩි ලෝභය ගත්තාම මේ දැඩි ලෝභය ඇති වෙන්නේ හුඟක් වෙලාවට මේ කබලිකාර ආහාර හේතු කරගෙන. සාමාන්‍ය කෙනෙක් හිතන්නේ නැහැ හුඟක් වෙලාවට මේ කබලිකාර ආහාරය තමයි මේ හුඟක් මුල් වෙලා තියෙන්නේ මේ අපේ මේ ලෝභයන් ඇති වෙන්න. ඒක නිසා මේ අසුබේ සුබයි කියලා විපල්ලාසයන් අපිට ඇති වෙලා, ඒවෙන් කාම උපාදානයන් ඇති වෙලා, කාම යෝගයන් ඇති වෙලා මේ විදිහට අපිට ලෝභය බොහෝම තදින් ගමන් කරනවා මේක දිගේ. ඉතින් ඒකත් හා සම්බන්ධව තමයි මේ අපි අනිත් දේවල් හදාගත්ත මේ දේවල් දොරවල් යාන වාහන මේ ඔක්කොම වැලකට ඇවිල්ලා තියෙන්නේ ඔය දේ සම්බන්ධයෙන් හේතු කොටගෙන තමයි. ඉතින් ඒක නිසා යම් කිසි දෙයක් දැකලා මේක මගේ වේවා කියන තත්වයට පවත්වගෙන යන්නේ ඒ හේතුවෙන් මේ ලෝභය කියන එකේ අධිකතම. ඊළඟට මේක හේතුවෙන් යම් කිසි සංයෝජනයක් ඇති වෙනවාද මේ සංයෝජන ප්‍රහාණය පිණිස තමයි මම පිළිපැදෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ ප්‍රතිපත්තිය තමයි. ඒක නිසා මම මේ දේවල් වලින් අයින් වෙනවා කියන එක තමයි කල්පනා කරන්නේ. ඒක මේවා නිවර්ණ මේ අයින් වුණේ නැත්තම් මට මමත් දොස් කියනවා අනිත් අය දොස් කියනවා කියන එක. ඒ වගේම තමයි මේ නින්දා රෝසය කියන එක. ඒ කියන්නේ දැන් මේ අපි පෙලක් අයට බොහොම සැරට මේ 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 තරහින් මේ ආකෝෂ පරිභව කරනවානේ, මේ ඉන්සල්ට් කරනවානේ. අන්න ඒ ඉන්සල්ට් කරන එක ඒවයි අයින් කරනවා. මොකද එහෙම කළොත් එහෙම මම මේ වැරදි පාරවල් වල තමයි මම මේකෙන් යන්නේ. ඒකට ද්වේෂය ඇති වෙන දේ තමයි ඒකෙන් ඇති වෙන්නේ. ඒකට ද්වේෂය ඇති වෙන්නේ නැති වෙන්න මම මේ හොඳට මේක හොඳ පාරේ ගමන් කරනවා. සංයෝජනයන්ගෙන් අයින් වෙනවා කියලා. ඒකන්ද ආකෝතුපායාස කියලා කියන්නේ. ඒකට දැන් අපි ඒක ටිකක් සාකච්ඡා කරා මේ ක්‍රෝධය කියන එක. අපි මේ ආර ශ්‍රාවකය කල්පනා කරනවා මේ ක්‍රෝධය දැන් මේ ක්‍රෝධය කිව්වහම මේ මට මේ බුද්ධලයා මේ එක එක දේවල් කරා මට අතීතය කළා මට මෙහෙම කරා කියලා ඉතින් මේ වෛර බැඳගෙන මේ විදිහට දිගටම යනවනේ. මෙයා මට හානි කරයිද හානි කළේ මගේ ඥාතීන්ට හානි කළේ ආදී වශයෙන් ඉතින් මේ ක්‍රෝධය බොහොම සරට යනවා. එතකොට මෙහෙම යනකොට මේක සංයෝජන වලට වැටෙන්නේ. ඉතින් මේ සංයෝජනයන් ඇති නොවන විදිහට සමුච්ඡේදය පිණිස තමයි මෙයා පිලිපැදිලා තියෙන. ඉතින් ඒක නිසා ක්‍රෝධයෙන් ඇති වෙන දේ දන්නවා. ඉතින් ඒ ක්‍රෝධයෙන් නයින් වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් එහෙම කියලා මේකෙන් මේම මම මට මෙහෙම තියෙනවා නම් ක්‍රෝධය ඇතුව තියෙන අපි මලුත් වෙනවා. අපි මේ ඉපදෙන්නේ මේ අපාය බොහොම ධර්මතන් වල ඉපදෙන්නේ. දුගතිය තමයි ඉතින් යමති වෙන්න ඕන. එතකොට ඒවෙන් අයින් වෙන්න තමයි මේ විදිහට ගමන් කරන්නේ. ඊළඟට මේ අනතිමානිය. දැන් මේ මානිය කියන එක අපි ටිකකට ඉස්සලා පොඩ්ඩක් සාකච්ඡා කරා. ඉතින් මානිය ගත්තාම මහා ධර්ම වලට මොකද මේ අනාගාමී පුද්ගලයාට උනත් මේ මානිය කියන එක තියෙනවා. ඒ සංයෝජනයක් වශයෙන් තියෙනවා. ඉතින් ඒක නිසා මේ රහතන් වහන්සේ තමයි මේ මානිය නැති කළේ. ඉතින් මේ මානිය මේ මුගාත්ම තදින් ඔය කියන්නේ දෘෂ්ටි නිසායි මේ මානිය මුගාත්ම තදින් ඇති වෙන්නේ. ඉතින් ඒ මානියක් නැති වුණාම ඉතින් ඒ මානිය නිසා අපිට මේ මෝහය තමයි උගාක්ම වෙන්නේ. මෝහය හරියට ඇති වෙනවා මේ මානියන්ගේ. ඉතින් මේ මෝහ පාරට තමයි මේ මානිය වැටෙන්නේ. දැන් මේ විදිහට දැනගෙන මේ වයින් සංගෝචනයක් ඇති වෙනවායි කියලා දැනගෙන මේ පුද්ගලයා මේ දේවල් වලින් අයින් වෙන එකයි උත්සාහ කරගෙන යන්නේ. දැන් මෙහෙම ගිහිල්ලා දැන් අපි කතා කළා. දැන් මේ අසාන්ට කතා කරේ මානෙන් අවිද්‍යාව බව රාගය දෙකමත් ඇති වෙනවා. මේ ධර්මයන්ගෙන් මේ විදිහට අයින් කළ මේ පුද්ගලයා ඉන්න හදනවයි කියන එක තථාගතයන් වහන්සේ දේශනා කළා. මේක තමයි මේ ආර්ය ධර්මයේ මේ විවහාර සමුච්ඡේදය කියලා කියන්නේ. වෝහාර යන් නැති වෙන එක වෙන්නේ මේ විදිහටයි කියලා. මෙහෙම මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මෙහෙම වුණත් මේක භාවිතා කළා වුණත් මේක සම්පූර්ණයෙන්ම මේ වෝහාර සමුච්ඡේදය වෙන්නේ නැහැ කියලා. මේක සමුච්ඡේදය සඳහා මේ ධර්ම පවතිනවා වුණත් සමුච්ඡේදය සම්පූර්ණයෙන් මේකින් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ තවත් යම්කිසි දෙයක් කරන්න තියෙනවා මේ සමුච්ඡේදය ඇති කරගන්න. බලන්න බුදුහාමුදුරුවෝ කොච්චර ලස්සනට මේ ධර්මයේ ටිකෙන් ටික ගෙනියනවාද. ටිකෙන් ටික ගෙනියනවා මෙන්න මේ කරුණාවට පවත්තන්න ඕනේ. මේ කරුණාවත මේ සමුච්ඡේදයේ පිණිසයි පවතින්නේ. හැබැයි සමුච්ඡේදය වෙන්නේ නැහැ. සමුච්ඡේදය සඳහා පවතින ධර්මයක්. මේක තියෙන්න ඕනේ. මේක එසෙන්ෂියල් දෙයක් කියන එකයි මේ තථාගතයන් වහන්සේ පෙන්නන්නේ. මේක කළාට පස්සේ ඉතින් කියනවා මේ සමුච්ඡේදය සඳහා වෙන්නේ නැහැ. තවත් දෙයක් කරන්න තියෙනවා කියන එක පෙන්වුවාම අර පෝතාලිය අහන මට ඒ ධර්මයක් කියලා දෙන්න කියලා. ඉතින් ඒ පාර මේ පෝතාලිය අහන තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ගෘහපතිය යම්කිසි බඩගින්නෙන් දුබල බැවින් පෙළෙන මේ බල්ලෙක් මේ මස් කපන තැනකට ගිහිල්ලා ඒ මස් කපන තැන බලාගෙන ඉන්නකොට අර ඒ මිනිස්සු ඉතින් අර බල්ලට දානවා මේ ඒ ඒ ඒ කටු මස්ලේ නැති කටක් අර මේ හූරලා දාන. ඒ බල්ලට ඒ කට දැම්මහම ඉතින් මේක යන්තම් මේ ලේ නෑ මේ සතා මේක හපන. ඉතින් ඇත්ත මේ කියනවා මේක හපන්න ඉතින් මොකද වෙන්නේ මේ සතාගේ බඩ කිරිල්ලා මුකුත් වෙන්නේ නෑ. අර ඒකගේ දත් වලින්ම ලේ ගලලා අර කටට වැටෙනවා මිසක් අර මේ ඒ සතාගේ බඩ කිරිල්ලා මුකුත් සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේ තමයි මේ අහනවා මේ පුද්ගලයාගේ මේ සතාගේ බඩ පිරෙනවද කියලා, මේ දුර්වලකම නැති කරනවද කියලා. ඉතින් එහෙම නැtei කියලා කියනවා. ඒ වගේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ඇටකටුව කියන්නේ මොනවට කපන මේ මස් නැති ලේ තැවුරුණු දේ තමයි මෙතන මේ මේ කාමයේ කියන එක. ආර්ය ශ්‍රාවක මේ විදිහට කල්පනා කරනවා මේ කාමය ඇට සැකිල්ලකට බඳු උපමා ඇත්තෙන් කොච්චර භාවිතා කළත් මේක ඉවරයක් නැහැ. අර ඒ පුද්ගලයා මෙහෙසටපත් වෙනවා විතර. බොහෝ දුක් ඇත්තේ, බොහෝ වෙහෙස ඇත්තේ. මේ බොහෝම ආදීනව තියෙනවායි කියලා. මේ කල්පනා කළ නෝනින් දැකලා ඒ පංචකාම ගුණයන් සම්බන්ධයෙන් මේ පුද්ගලයා උපේක්ෂාවක් ඇති කරගන්නවා. ඒ කියන්නේ මේකේ අනිත්‍යභාවය, දුක්ඛභාවය මේකෙන් ඇති වෙන తত্ত্বය හොඳට කල්පනා කළා මේකෙන් කිසිම ආකාරයකින් නම් සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපාය තිරසන් ලෝක, ප්‍රේත ලෝක වගේ තැන්වලට යන්නේ. ඒ කියන්නේ මේ දුක්ඛ తত্ত্বය හොඳට කල්පනා කළා මේක ගැන උපේක්ෂාවක් ඇති කරගන්නවා. මේ උපේක්ෂාවක් ඇති කළාම මේ උපේක්ෂාව නානත්ත කාය උපේක්ෂාවක්. ඒ කියන්නේ අපි හිතමු මේ රූපය තියෙනවා. රූපය සම්බන්ධයෙන් කෙනෙකුට උපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන්. ශබ්දය තියෙනවා. ශබ්දය සම්බන්ධයෙන් උපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ පහම සම්බන්ධයෙන් මේ උපේක්ෂාවන් එක එක විදිහට ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ ආයිකේ දුක්ඛතාවයේ කල්පනා කළා. ඒ කියන්නේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගය භාවිත කරනවා නම් මේක දුකයි කියන කල්පනා කරන්න ගත්තාම ඒකෙන් අපි උපේක්ඛාවට යනවා. මේ උපේක්ඛාව තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේක නානත් සංඥා උපේක්ඛාවක් මේක තියෙන්නේ. මේක තියෙන්නේ වෙන තැනක මෙතන මේ 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 කුරුසේ දීර්ඝ වශයෙන් තියෙන්නේ. එතකොට මේ නානත්ත සංඥා උපේක්ඛාවට වඩා හොඳයි කියන සලායතන විභංග සූත්‍රයේ මේක දේශනා කරන්නේ මේ නානත්ත සංඥා උපේක්ඛාවට වඩා හොඳයි ඒක සංඥා උපේක්ඛාව. ඒ කියන්නේ මේ රූපයන් ඉක්මවලා අනන්තෝ ආකාශෝ කියලා මේ ආකාශයට අපි මනස යොමු කළාම ආකාශෝ අනන්තෝ කියලා ඒක සංඥා උපේක්ඛාවක් පවතිනවා. අර පහ සම්බන්ධ උපේක්ඛාවක් නෙතු මේ ඒක සංඥා උපේක්ඛාව බොහොම හොඳයි. ඉතින් මේ ඒක සංඥා උපේක්ඛාව මෙතන මේ කෙටියෙන් තථාගතයන් වහන්සේ මෙතන දේශනා කරන්නේ. ඉතින් මේ ආකාස සංඥාත්යට වඩා හොඳයි. ඉතින් විඥානයන් අන්තයි කියලා ගන්න එක. ඉතින් ඊට පස්සේ මොකක්වත් නැtei කියලා ගන්න එක හත්වෙනි ධානයේ ඒ தත්ත්වය. ඊට පස්සේ එතනින් ඊළ නිව සංඥා ආසඤ්ඤා. ඉතින් උතන නිරෝධ සමාපatti කියන කම්මත් ඔක ගෙන්නේ. ඔය සංඥාවන්ගේ නිරෝධය නැති වෙනකම්. මෙහෙම ගිහිල්ලා අන්තිමට කල්පනා කරනවා මේ ඔක්කොම සකස් කරපු දේවල් කියලා අර විඥානය තමයි හොඳ කියන නිර්වාණය තමයි හොඳ කියලා එතන කෙනෙක් යනවා. ඒ නිවනටම යනකම්ම ඒ ධර්මයේ ගෙනියනවා. එතකොට මේ විදිහටයි මේ පවත්න්නේ. දැන් මේ සම්පූර්ණ සමුච්ඡේදය කරන්න නම් මේ විදිහට මේ උපේක්ඛාව පවත්න්නම ඕනේ. අරවැයෙන් අපි ගැළවිලා වැඩකිලා ඉඳීම මේ මං මේ ප්‍රතිපත්තිය ගමන් කරනවායි කියලා මෙහිම ඒක අත්‍යවශ්‍යයි. ඒක තියෙන්නම ඕනේ. ඒක තිබිලා විතරක් මේක ඉවරයක් වෙන්නේ නැහැ. මේක ඉවර වෙන්න නම් මේ විදිහට අර ධානයෙන් ධානයට ගිහිල්ලා අර උපේක්ඛා තත්ත්වයටපත් වෙලා සිත පවත්තන්නට ඕන. ඊළඟට තථාගතයන් වහන්සේ නැවතත් දේශනා කරනවා මේ දිජුලිහිණිය මේ උකුස්සේ මේ මස් කෑල්ලක් අරගෙන යනවා නම් මේ අනිත් සත්‍යොත් ඒ දෙයට යොමු වෙනවා. එතකොට මේ අයත් මේ දිජුලිහිණිය වගේ සත්තු මේ විදිහට යනකොට ඒ අනිත් සත්ත්වයන් මේ මස් කැලල අතහැරියේ නැත්තම් අනිත් සත්තු මේ සතාව කොටලා මේවා කරනවා. මේ අතහරිනකම් මේක බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ කාමය අපි අල්ලගෙන ඉන්නවා නම් මේ කාමයේ අල්ලගෙන ඉන්න පුද්ගලයා ඒ කාමය නිසාම විනාශයට පත් වෙනවා. ඒක සම්පූර්ණයෙන් එහෙම වෙනවම තමයි. මේක ගැළවිල්ලක් නැහැ. මේක තේරුම් අරගෙන මේ භාගතුන් වහන්සේ මේ කිව්ව දේ ශ්‍රද්ධාවෙන් අහලා තේරුම් අරගෙන මේක මෙහිමයි කියලා ඒ පුද්ගලයා මේකෙන් අයින් වෙලා ඒ උපේක්ෂාව බවට පත් වෙනවා. අර නැවතත් අර ඒක සංඥා උපේක්ෂාව වෙනකම්ම මේ පුද්ගලයා මේ විදිහට ගමන් කරනවා. එතකොට බලන්න හැම අවස්ථාවෙදීම මේ උපේක්ෂාව තමයි මේ පවත්වන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ගෘහපති යම්සේ පුරුෂයෙක් මේ ඇවිලෙන තන සුලක් මේ උඩු සුලඟට ගහගෙන යනවා. එතකොට මේ විදිහට මේ යනකොට ඒ පුරුෂයා මේ ඉස්සරහින් මේ කරගෙන යනකොට මේ අතහැරියේ නැත්තම් මොකද වෙන්නේ? අර ඉස්සරහින් බුණුගක් එනවනම් මේ ගින්දරට ඒ පුද්ගලයාම පිච්චෙනවා. එතකොට තමේ මේක අතහරින්නම ඕනේ. එතකොට මේක අතහැරියේ නැත්තම් ඒ පුද්ගලයා පිච්චෙනවා. ඒ වගේ මේ කාමය මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේ උපමා කරලා තියෙන්නේ මේ ගිනිගත්ත මේ තනසුල මේකට තමයි උපමා කරලා තියෙන්නේ. ඒක නිසා ඒකේ බොහෝ වෙහෙස ඇති වෙනවායි කියලා, බොහෝ ආදීනෝ තියෙනවායි කියලා වදාarlar තියෙනවා. ඒ නිසා මම මේකෙන් අයින් වෙනවායි කියන එක කල්පනා කළා. අර එතෙන්දෙත් උපේක්ඛාවට යනවා. ඒ කියන්නේ මේ කාමයෙන්ම තමයි මේ අයින් වෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා, නැවතත් මේ උස ගහකට ගිහිල්ලා ඉන්න පුද්ගලයේ ඒ උස ගහේ ගහක ඉන්න කොටත් දැන් මම මේක කෙටියෙන් කියන්නම්. ඒ කියන්නේ ඒ ගහක ඉන්නකොටත් ඒ පුද්ගලයා උඩ පළතුරු කඩන්න ගිහිල්ලා ඉන්නවා, මේ තව පුද්ගලයෙක් අපි තුන් පල්ලෙහැන් එනවා කියලා. ඒ පල්ලෙහැන් ආපු පුද්ගලයා කල්පනා කරනවා, මම මේ මට දැන් ගහට නගින්න බෑ, මම ඒකින්ද මේ ගහ කපලා මේ පළතුරු ගන්නවා කියලා. ඉතින් අර උඩ නැගපු මිනිහා බැස්සේ නැත්තම් ඒ පුද්ගලයාව ඒකෙන් මේ ගහෙන් ගහ වැටිලා ඒ පුද්ගලයාත් නැති වෙලා යනවා. ඒ වගේම මේ තමන්ගේ මනස ප්‍රමාණයට වඩා උස ගැඹුරු වෙච්ච ගිය ගිනිදැල් තියෙන මේ අඟුරු වලක් තියෙනකොට මේ පුද්ගලයෙක් එනවා. ඒ පුද්ගලයා මේ ජීවත් වෙන්න කැමති, මැරෙන්න කැමති නැති පුද්ගලෙක්, සැප කැමති පුද්ගලයෙක් එනවා. ඒ දුක පිළිකුල් කරන ඒ පුද්ගලයා එනකොට ශක්තිමත් පුරුෂෝ දෙන්නේ එයාව අල්ලගෙන යනවා ගිහිල්ලා මේ ගිනි අඟුරු වලට දාන්න. එතකොට මේ පුද්ගලයාට මේ චේතනාව තියෙන්නේ කොහොම හරි මම මේකෙන් ගැලවෙන්නමයි කියලා. මේකෙන් වැටුනොත්ින් බොහොම දුකයි කියලා. ඉතින් තථාගතයන් වහන්සේ අපි මේ ගිය සතියේද එහෙමත් අපි මේක ගැන සාකච්ඡා කළා. මේක ගිනි අඟුරු වලක් මේ කාමයේ කියන්නේ. මොකද වැටිච්ච පුද්ගලයා පිච්චෙනවා. කාමයෙන් දැවෙනවා. රාගයෙන් දැවෙනවා, අපි ද්වේෂයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා. මේවෙන් දැවෙන්න මේ මුල් වෙච්ච හේතුව තමයි මේ කාමයේ තමයි මූලික වෙච්ච දේ. මේ කාමයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නිය තමයි අපිට ද්වේෂයට යන්නේ. ද්වේෂය කාමයේ, ඒ කියන්නේ රාගය ද්වේෂය ඇති වෙලා තමයි අපි මෝහය ඇති වෙන්නේ. එතකොට රාග ද්වේෂ දෙක තමයි මේ මෝහයට හේතු වෙන්නේ. මේක ගිනි වලක් කියන එක තේරුම් ගන්න ඒකෙන් අයින් වෙනවා. ඒ අයින් වීමෙන් මේ උපේක්ෂාවක් ඇති කරගන්නවා. මේකෙන් අයින් වෙන්න මේ උපේක්ෂාව ඇති කරනකොට මේ අපි දෙපැත්තටම කරනවා. මේ කාමයේ කියන එක අපේ මේ ශරීරය, අපේ අභ්‍යන්තරයට යොමු කරාම තමයි මේ අපිට මේ මම කියන එක ඇති වෙන්නේ. අහිංකාරය එහෙම ඇති වෙන්නේ මේ කාමයේ ඇතුළත. මගේ අත, මගේ කකුල, මගේ බඩ, මගේ උළුව, මගේ කියන එක, මේ මගේ ශරීරයේ කොටස අභ්‍යන්තරයට යොමු කරාම මම කියන්නේ. බාහිරට යොමු කරාම, ඒ කියන්නේ මම කියලා මෙතන දෘෂ්ටියක්, මේ සක්කාය දෘෂ්ටිය තියෙන එක. බාහිරයට යොමු කරපු ගමන් බාහිර තියෙන රූපේ මේ එළුව, කුකුළු, බැටළුව, මේ කාර්, වාහන, ඒ වගේ ගත්තාම අර 60 එකක් දෘෂ්ටි දක්වා ගමන් කරනවා. මේක අපි ගාක් කාලවලට අපි හිතන්නේ නැහැ මේක අපිට මෙහෙම වෙනවා කියලා. අපි හිතාගෙන ඉන්නේ මේ ඉන්දියාව හිටු මිනිස්සුන්ට තමයි මේ දෘෂ්ටියන් කියලා. නමුත් ওই දෘෂ්ටි 60කින් ගත්තාම සෑහෙන ওই දෘෂ්ටියන් අපිට තියෙනවා. අපි දන්නේ නැති කම විතරයි තියෙන්නේ අපි මේව දිගේ ගමන් කරනවා කියලා. මේ දෘෂ්ටියන් ඇති වෙන්නේ අර බාහිර දේවල් ගැනීම. මොකද මගිය කියලා ගත්තට පස්සේ ඒ මගිය කියලා ගත්ත දේ උඩ මට ලොකු දෙයක් ඇති වෙනවා. මම ඒක පවත්වන්න උත්සාහ කරනවා. නිත්‍යයි කියලා හැඟීමක් ඇති වෙනවා. ඉතින් මේක නිසා මේ ලෝකේ නිත්‍යයි කියන තත්ත්වයට තමන්ගේ මනස යනවා. මේ කාමය තමයි අන්තිම ධර්ම දේ මේවා ඇති වෙන්න හේතු වෙන්නේ. එතකොට මේ තථාගතයන් වහන්සේ මේක දිගට ගෙනියනවා මේ විදිහට. ඉතින් මේ අර ආරාමයක ගත්තාම මේ සිත්කලු වණයන්ගේ සිත්කලු භාවයන් තියෙනවා. ඒ වගේම ඊළඟට මේ සිහිනයන් දැක්කහමත් ඔය හොඳ ලස්සනට ඔයගේ දේවල් දකින්න පොකුණු අරෝ මේවා. ඇහැරිච්ච ගමන් නැහැ. අන්න ඒ වගේ මේ කාමිය කියන්නේ සිහිනයක් වගේ දෙයක්. බොහොම වෙහෙස ඇති වෙන සිහිනයක් වගේ දෙයක් කියලා එතනදී උපේක්ඛාව ඇති කරගන්නවා. එතකොට මේ ඊළඟට තව දෙයක් තියෙනවා. මේ පුරුෂය ගත්තහම මේ පුරුෂය කල්පනා කරනවා මේ තමන්ගේ මේ යානාවක් හරි මොනවා හරි අපි හිතමු හොඳ දෙයක් ඉතින් ඉල්ලගෙන ඉන්නවා. භෝගයක් හරි රත්තරන් මාලයක් හරි මොනවාද දෙයක් කෙනෙක් ඉල්ලගෙන ඉන්නවයි. ඒ ඉල්ලගෙන ඉන්න පුද්ගලයා කඩපිලකට ඉතින් මේ රත්තරන් මාලයක් දාගෙන ගිහිල්ලා ඉන්නවා. පුද්ගලයා තාම ආන්නේ මේ මාත්‍ය බොහොම මේ භෝග සම්පත් තියෙන පුද්ගලයෙක් කියලා හිතන අපයවත් අර අයිතිකාරය දැක්ක ගමන් එයාට අකපාත්ත මේක ඉල්ලලා ගත්ත ගමන් මේක දෙන්නේ කියලා අර ඒ පුද්ගලයා සම්පූර්ණයෙන් මරක තත්ත්වයට පත් වෙනවා. මේක මේ එතකොට මේ වගේ තමයි කියලා කියනවා. මේ කාමයේ ආර්ය ශ්‍රාවකයන් කියන්නේ මේක මේ කාමයේ කියන්නේ අනිත්‍යයෙන් ඉල්ලගත්ත දේවල් වගේ, අනිත්‍යයෙන් ඉල්ලගත්ත බඩු වගේ කියලා. ඒ වගේ දෙයක් කියන එක. දැන් මම ටිකකට ඉස්සෙල්ලා කිව්වා මේ අපේ මේ අතීතයේ මේ අපේ මේ ශරීරය කියන එකට අපි යොදාගෙන ඉන්නකොට අපි නිතරම හිතන්නේ මේ මගේ අත මේ මේක මගේ කියලා. හැබැයි මේක මේ මට නම් අපායේ ඉන්න මිනිස්සු පෙන්වලා දුන්නා මේක මගේ නෙමෙයි කියලා. ඒ කියන්නේ මේ අපායේදී මම මගේ මේ අත මේ සම්පූර්ණයෙන් තුවාල කරලා මේ සම්පූර්ණයෙන් මස් සම්පූර්ණයෙන් අයින් කරා. ඒ අතේ කලාන්තයකටපත් වෙනවා. ඒ අයින් කරාට පස්සේ අන්තිමට මේ අතේ මුකුත් වැඩක් කරන්න බෑ. අත සම්පූර්ණයෙන් කැඩිලා යනවා. ඒ කියන්නේ මේ නිකන් මේ ඇට ටිකක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ අත කඩලා දානවා. එතකොට දැන් මේ අත බලන්න මේ මගේ කියලා හිතාගෙන ඉන්නදී මගේ නෙමෙයි කියන එක පෙන්වලා දුන්නා. ඒ වගේ තමයි මේ අපි මේ අසනීප වෙලා තියෙනකොට මේ කකුල් වල හැම ලොකු රෝගයක් තියෙනවා. දොස්තර මහත්තයා කියනවා මේ කකුල කපන්න වෙනවා කියලා. කකුල කපන්න වෙනවා කියලා කිව්වහම ඉතින් කකුල කැපුවම බොහොම අපිට දුකයි. එතකොට දැන් මේක මේ මගේ නම් ඉතින් මේක කාටවත් මෙහෙම වෙන් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේ සම්පූර්ණයෙන්ම මේ මගේ නොවන දෙයක් තමයි මේ අපි මගේ කියලා අපේ මනසෙන් අල්ලගෙන තියෙන්නේ. එතකොට මේ අභ්‍යන්තරේ කාමිය තමයි මේ මම කියන හැඟීමෙන් යුතුව අපි මේ අල්ලගෙන අපි ඉන්නවා. මේ මමයි කියලා එකක් අල්ලගෙන ඉන්නේ. මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේක ගැන හිතලා බලන්න. එතකොට මේක මේ විදිහට මේ බොහෝ ආදීනව තියෙන දෙයක් තමයි මේ අපි අල්ලගෙන බොහොම දඟලගෙන ඉන්නේ. එතකොට මේ දේ ගැන උපේක්ෂාවක් ඇති කරගන්න. දැන් කකුල කැපුවට පස්සේ ඒ කකුල ගැන අපිට වෙන මුකුත් ඇත්තේ නැහැ. ඒ කියන්නේ මේක ගැන අපේක්ෂාවක් තියාගන්නේ නැහැ. ඒකට මේ ගැන සම්පූර්ණ උපේක්ෂාවක් ඇති කරගන්නවා. ඊට පස්සේ මේ නානත් සංඥා උපේක්ෂාව ඒක සංඥා උපේක්ෂාව වලටපත් වෙනවා. සලායත නිබ්බාන සූත්‍රයේ වාගේ දීලා ඉතින් මේක සම්පූර්ණයෙන් අයින් කරනවා. එතකොට දැන් මේ විදිහට දැන් මම මේ ඵල සම්බන්ධයෙන් දෙය කලින් කිව්වා ඒ ගහකට නැගලා ඉන්න බුද්ධලේගේ සම්බන්ධයෙන් ඊළඟට මේ ආර්ය ශ්‍රාවකයා මේ විදිහට මේ උපේක්ෂාව සහිතව මේ ධානයන් සහිතව මේ පුද්ගලයා සිහියෙන් යුතුව මේ පිරිසිදු බවට පත් වෙලා ඉන්නේ. මේ වෙන සූත්‍ර දේශනාවල පෙන්නනවා මේ චතුත්ථ ධානය කියන එක ඇති කරගෙන තියෙනකොට චතුත්ථ ධානය මෙතන චතුත්ථ ධානය මෙහා පැත්තෙන් නිකන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ චතුත්ථ ධානය තමයි මේ අනිත් ධර්මයන් සම්පූර්ණයෙන් දැනගන්න ඒ නොලෙජස් ඇති කරගන්න සම්පූර්ණයෙන්ම උදව් උපකාර වෙන ඒ තැන. මොනහරි ලෝකේ ඥානීය සඳහා යා යුතු තැනක් තියෙනවද? ඒක තමයි මේ චතුත්ථ ධානය. චතුත්ථ ධානයට ගියාම මේ ලෝකේ තියෙන ඒ ඥානයන් හැමදේම ගන්න පුළුවන් කියන එක තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනාවල දේශනා කරනවා. එතකොට මෙහෙම ගිය පුද්ගලයා මේ සිහි කරන්න පුළුවන් වෙනවා මේ අතීතේ මොන ආකාරයේද ಜಾති එකක් දෙකක් තුනක් කොයි විදිහට කල්ප ගණන් මේ දිගට මේ පුද්ගලයා ඒ සමාධිය වඩලා තියෙන විදිහ අනුව දක්ෂතාවයේ අනුව මෙහෙම මේ විදිහට කල්පනා කරනවා. මම මෙතන උපන්නා මෙතනින් මැරුණා මෙතනින් උපන්නා මෙතනින් මැරුණා මේ විදිහට වෙන ගිය තැන් ඔක්කොම සිහි කරන තත්ත්වයට ඒ පුද්ගලයා යනවා. ඊළඟට ඒ පිරිසුදුව මේ උපේක්ෂා සහිතව මේ ඉන්න පුද්ගලයා මේ දිබ්බ චක්කු ඥානිය ඇති කරගන්නවා. ඒ කියන්නේ ඈත තියෙන දේවල් බලන්න පුළුවන්. ඒ කියන්නේ එක එක ලෝකයන් අකනිට බ්‍රහ්ම ලෝකයේ දක්වා බලන්න පුළුවන්. මේ අනිත් පැත්තෙන් අපාය දක්වා බලන්න පුළුවන්. මේ වගේ ඒ ඥානයන් තියෙනවා. ඒ මේ දිබ්බ චක්කු ඥානයේ තියෙන මේ අර දේ බැලීම විතරක් නෙමෙයි මේ දිබ්බ චක්කු ඥානයෙන් වෙන්නේ ඒක බලලා ඒ කියන්නේ දැනගන්නවා. ඒ දෙවිවරු දෙවිවරුත් එක්ක කතා කරනවා, බ්‍රහ්මයන් කතා කරනවා. ඒකේ ඥානය දිනු වෙනවා. ඒ අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාවක තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ගැන. එතකොට මෙහෙම දිනු බවට ඇති වෙලා මේ දිනුවෙන් ඒ පුද්ගලයා ඒ දැනගන්නවා මෙන්න මේ සත්‍යය මේ කාය දුස්චරිත කරනවා, වචී දුස්චරිත කරනවා. මේ දුස්චරිත කිරීමෙන් මේ පුද්ගලයා මෙන්න මේ විදිහට මේ මෙතන ඉපදෙනවායි මේ වාගේ මේ කර්මයන් කරනවායි කියලා. ඒ කියන්නේ මේ කර්මය ගැන තමයි මෙතෙන්දි මේ විදිහට දැනගන්නේ. එතකොට මේ කර්මයන් මේ විදිහට ආකාරයට දැනගෙන එතකොට දැන් බලන්න අතීතයේ තිබිච්ච ඔක්කොම මේ ජාතින් දකින්න. ඒ කියන්නේ අපාය ඉපදෙනව දකින්න, තිරිසන් ලෝකෙ ඉපදෙනව දකින්න. ඉතින් පේනවා මේ එක එක තැන්වල මේ ලෝකෙ ඉපදෙලා මම මෙච්චර කාලයක් හිටියා, මේතන කුඹිය වෙලා මෙච්චර කාලයක්. ඉතින් මේක බැලුවහම මේ ජාති ජරා ව්‍යාධි මරණ, ජාති ජරා ව්‍යාධි මරණ එක දිගට 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 දකින්න. ඒ සත්‍යයන් මැරෙන හැටි පේනවා. එක එක තැන් වල ඉපදි ඉපදි මැරෙන හැටි පේනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ ඔය පවිචි මහා නරකාදී මහා ගිනි ගොඩක් තියෙනවා. ඒ ගිනි ගොඩ කියන්නේ මේ 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 එතන දැවෙන්නේ මේ මේ ගස් වැල් වගේ දේවක් නෙමෙයි. මේ හරියට මේ මහා පොළොව දැවෙන්නේ. පොළොව ගිනි අරගෙන තියෙන්නේ. රතු පාටන මහා සරට ඒක තියෙනවා. මෙතන මේ සත්‍යෝ මේ කවුරුවත් ඒ අර අපායේ වාගේ මේ ඒ අපායේදී මේ ගිහිල්ලා යාව එතන තියෙනවා. හැමෝම මෙතන කවුරුවත් යන්නේ නැහැ. තල්ලු කරන්නේ හිම මොකක්වත් දෙයක් නෙමෙයි. එතන ඒ සත්‍යයන් ඉපදෙනවා. ඒ සත්‍යයන් එතන ඉපදෙනකොටම අර නිකන් ගින්දරට අහුවෙච්ච කෝට්ටක් එකපාරට ඇඟිරිලා යනවා වගේ ඒ මොහොතේ මේ සත්‍යයන් මැරෙනවා. ආපහු එතනම ඉපදෙනවා. බොහොම පොඩ වෙලාවයි. හරි ඉක්මනින් අර ඒ පුද්ගලයා ඉපදෙනවත් එක්කම මැරෙනවා. බලන්න කොයි තරම් දුකක්ද කියලා. ඒ කියන්නේ මේව හුඟාවු වෙන්නේ මේ මව මරලා පියා මරලා රහතුන්ගිලේ රහතුන් මරලා ඒ වගේ දේවල් කරලා එතන මෙහෙම ඉපදෙන්නේ. අර එක පාටම බලන මැරෙනවත් එක්කම ඉපදෙනවා. ඉතින් මේ වගේ දේවල් දකින්නකොට බලන්න අර සංස්කාර පිළිබඳ කොච්චර උපේක්ෂාවක් ඇති වෙනවද මේ විදිහේ දේවල් දකින්න ගත්තාම. ඒ කියන්නේ අපි මේ සංස්කාරයෙන් ආයු සංස්කාරයෙන් හදාගෙන තමයි අපි මේ ඉපදීමක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මනුස්ස ලෝකේ ඇවිල්ලා මේ අවුරුදු 80ක් ඒ වගේ කාලයක් පෙලක්කා ජීවත් වෙනවා. පෙලක්කා අවුරුද්දයි දෙකයි ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් සාමාන්‍ය කෙනෙක් බලාපොරොත්තු වෙනවා 80ක් විතර ඒ වගේ කාලයක් ඉතින් මේ කාලේ ජීවත් වෙයි කියලා. ඉතින් ඒක නිසා මේ සංස්කාරයන් ඉතින් මේ කල්පනා කරනවා මේක දැන් 80ක් පවතින සංස්කාරයක් කියලා. අර අපාය දිහා බැලුවහම පේනවා මේ සංස්කාරය මේක තත්පරයක් පවතින්නේ නැති වාගේ. ඒක පාටම ඉපදෙනවත් එක්කම මේ කොයි විශාල දුකක් එතන තියෙන්නේ. ඒ කියන්නේ හරියට මේ කෙනෙක් කියනවා මම හදාගත්ත දේ කැඩෙනවා කියලා. හදන දේ කැඩෙනවා. ඒක බලක්කයි කියන්නේ අනේ මම කරන තම දේක නැති වෙලා යනවා කියලා. කරන තම රස්සාව නැති වෙනවා කියන්නේ අන්නේ වගේ තමයි. මේ විශාල දුක්ඛයක් එතන තියෙනවා. ඉතින් මේ දෙකම දැකලා එතකොට මේ අතීතයේ මේ විදිහට ජීවත් වීම දකින්න කර්මයන් දකින්න කර්මයන් දැකලා මේ ආශ්‍රවයන් නැති වීම කිරීමේ ප්‍රඥාව ඒ පුද්ගලයාට ඇති වෙනවා. එතන ඇති වෙලා සම්පූර්ණයෙන්ම මේක සමුච්ඡේදය විවාහර සමුච්ඡේදය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ මේ සංඥාවක්වත් පවතින්නේ නැති තත්ත්වයට මේක ගිහිල්ලා මේ දේ වෙනවා. ඉතින් මේ තින්දි මේ පොතාලිය කියනවා ඉතින් මේ තථාගතයන් වහන්සේ අහනවා ඒ පුද්ගලයන්ගේ මේ වගේ දෙයක් උඹට මේ තියෙනවද කියලා. මේ විවාහර සමුච්ඡේදය තමාගෙරේ දැන් ගෘහපතියයි කියලා කිව්වහම මේ පුද්ගලයාට මෙය වුණේ ඉතින් එයාව ඉවර කරලා ආපු නිසා කියලා. ඉතින් මේ වගේ සමුච්ඡේදයක් මෙහෙම දෙයක් ඔබ ළඟ තියෙනවද කියලා. ඉතින් මේ පාර කියනවා මම කවරෙද්ද මේ ආර්ය විනී තීන එකත් එක්ක බැලුවාම ඉතින් මම මෙහෙම දන්නේ කියලා. ඉතින් පස්සේ ඉතින් තථාගතයන් වහන්සේ ගැන බොහෝම ශ්‍රද්ධාව ඇති වෙලා මේ කියනවා අපි මේ නොවැළඳිය යුතු පුද්ගලයන් අපි වැළඳුවා මේ දැනගන්න නැතුව. ඒ කියන්නේ මේ අන්‍ය ශ්‍රාවකයන්ව මේවා කරා. ඒ කියන්නේ සලකිය යුතු ඒ බෞද්ධ බුදුහාමුදුරන්ගේ ඒ ශ්‍රාවකයන්ට හිම සලකුවේ නැතේ මෙහෙමයි කියලා. ඉතින් ඊට පස්සේ යා ඒ මේක මේ අනිපැත්ත දෙයක් යටකරු දෙයක් උඩුකරලා වගේ කියලා. ඉතින් එයා ඒ තෙරුවන් සරණ යනවා එදා ඉඳන් උපාසකෙක් හැටියට දකින්නේ කියලා දන්නේ කියලා. ඉතින් මේක තමයි මේ පොට්ටපාද සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ පෝතාලී සූත්‍රයේ මේ සූත්‍ර දේශනාවේ ඉතින් තථාගතයන් වහන්සේ හරි ලස්සන දෙයක් පෙන්නනවා. මේ පාණාතිපාතය කියන එක වැනි දේ අපි නොකර ඉන්නේ අර බුදුහාමුදුරුවෝ කිව්ව දේ පෙන්ලා දීමෙන් තමයි පුද්ගලයන් ඒක කරන්නේ. නමුත් මේක අපි අයින් කරගන්නේ අර ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තියට බාධා වෙන නිසා ඇති අයින් කරන එක තමයි මේක වැදගත්ම දේ. මතක ඇති අපි අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි මහා චත්තාරික සූත්‍රයේදී සාකච්ඡා කරා. මෙතින්ද පෙන්නනෝ ආර්ය චිත්තස් අනාසෝ චිත්තස් ආර්ය මග්ගං සමන්ගිනෝ ආර්ය මග්ගං භාවිතෝ. එතින්ද පෙන්නනෝ මේ ආරති විරති පටි විරති කියලා මේ 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 අර වචී සංකාර ඒ වගේ දේවල් වලින් ඒ සම්පූර්ණේම ආර්ය උදේ මෙතින්ද සම්පූර්ණයෙන් ඒකේ ඒ පුද්ගලය අයින් කරනවා. ඒ අයින් කරන්නේ මෙන්න මේ විදිහට මේ සංස්කාරයන්ගෙන් ඒ අයින් කිරීම තමයි ඒ කරන්නේ. මම මේ විදිහට මේ දේ කිරීමෙන් මම මෙතෙන්ට යනවා. මේ දේ කිරීමෙන් මට මෙන්න මේ වැරදි වූ සංයෝජනයක් මට ඇති වෙනවා. මේ සංයෝජනන්ගේ වැළකීම පිණිස තමයි මම මේ දේ නොකර ඉන්නේ. ඒ නිසා මේ අර බුදුහාමුදුරුවෝ කිව්ව නිසා නෙමෙයි මේ ආර්ය පුද්ගලයා ඒ මොහොතේදී වෙන්නේ. අර බුදුහාමුදුරුවෝ කිව්ව දේ කල්පනා කරලා තමයි මෙයා ඒක තේරුම් ගන්නේ. අර ටිකෙන් ටික දියුණු කරලා දියුණු කරලා ඇති කිරීම. ඒ නිසා මේ බැලුවහම මේ සූත්‍ර දේශනාව නිකන් කෙනෙකුට පෙනේ මේක හරි නිකන් සරලයි වගේ කියලා. මේක හරි ගැඹුරු සූත්‍ර දේශනාවක්. හැබැයි තථාගතයන් වහන්සේ හරි ලස්සනට ඒක පොඩ්ඩෙන් පොඩ්ඩ පටන් අරගෙන පොතාලියට පැහැදිලි කරා. දැන් අපි ප්‍රශ්න වලට යමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ධර්මයේ කියදී වෙන ඔබට අනික වාරයක් අපේ හදාංගෙම ස්තුතිය පුරුදු කරන මේ සංසාර දුකෙන් මුදවන්න අපිට මේ සරල ලෙස මේවා කියලා දීම ගැන මේ මට ප්‍රශ්නයක් ආවේ ડોක්ටර්. මේ දැන් අත් වශයෙන්ම අපි මුල් හරියේදී මේක මේවා අනුගමනය කරන්නේ මේ කවින් වැලකිලා ඉන්නේ මේ අපේ ගමනට බාධාවක් වෙන නිසා. එතකොට එක්තරා ආත්මාර්ථකාමී මන්දල මණික හිතුනේ මේ කියාගෙන යනකොට අර කව රහත් වෙනකම් ඔය ආත්මාර්ථකාම ගතිය තියෙනව නේද ડોක්ටර්?
ආත්මාර්ථකාමී කියලා කියන්නේ මේ වරදව වටහා ගන්න එපා. ඔය ආත්මාර්ථකාමී කියන එක කෙනෙක්ගේ නිවන සඳහා, ඒ කියන්නේ මේ ලිබරේෂන් විමුක්තිය සඳහා යම්කිසි පුද්ගලයෙක්ගේ යම්මාකාර වූ දෙයක් තියනවද ඒක කුසල් පැත්තටයි අයිති වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියන්නම්, මේ කෙනෙක් දුක් වෙනවා වෙන්න පුළුවන්. දැන් මම භාවනා කරනවා, භාවනා කරනවා. අනේ මං තාම කිසි ප්‍රතිඵලයක් ලබලා නැහැ. අනේ මං කවද්ද අර රහතන් වහන්සේ කෙනෙක් කර හොඳ දැනට ගිහිල්ලා ඉන්නවා, ඒ කියන්නේ රහත් බවපත් වෙලා ඉන්නවා. එතකොට දැන් මට තියෙනවා දුන්නසක්, අනේ මං කවද්ද මාර්ගඵල ලබන්නේ කියලා. එතකොට මේ තථාගතයන් වහන්සේ පෙන්නවා මේ සලායතන විභංග සූත්‍රයේදී මෙහිම අර රහත්, ඒ කියන්නේ එක පුද්ගලයෙක් ඉන්නවා, ඒ පුද්ගලයාට ඇත්තෙම කියනවා නම් මොන හරි දෙයක් මේ කැඩිලා බිඳලා නැති වෙලා ගිහිල්ලා යාට දුකක් තියෙනවා. අර මම රහත් වෙන්නේ කවද්ද කියලා කල්පනා කරන එක එදලා තව එක්කෙනෙක්, ඒ කියන්නේ හාමුදුරුවමක් ඉන්න පුළුවන්, ඒ පුද්ගලයා එතන දුකක් තියෙනවා. එතකොට මේ දෙකෙන් කොයි දෙකද හොඳ? මේ දෙකෙන් හොඳ එක තමයි අර මම කවද්ද රහත් වෙන්නේ කියන එක කල්පනා කරලා ඒ තියෙන එක. මේකේ තියෙන අර තියෙනවා දුම්නස් ස්වභාවයක්, ද්වේෂෙම නෙමෙයි දුම්නස් ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් පොඩ්ඩක් ඉන්න, මම වෙන ප්‍රශ්නයක් ඇහුවා මාලා, මම ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා. මාලා ඇහුවා මේ අපේ ළඟ මේ සෙල්ෆිෂ්නස් එක කියන එක වාගේ එකක් තියෙනව නේද කියලා, මේ නිවන් යනකම්. එතකොට දැන් ඒ එතෙන්දී දැන් මම මේ පෙන්වන්නේ මේ තථාගතයන් වහන්සේගේ සලායත නිබ්බංග සූත්‍රයේම දෙයක් අසුරු කරගෙන මේ කෙනෙක් දැන් අපි මෙතනදී පෙන්වන්නේ කෙනෙක් දැන් කල්පනා කරනවා නම් මම කවද්ද නිවන් යන්නේ කියලා රහතන් වහන්සේලා හොඳ තැනට ගිහිල්ලා ඉන්නවා. මං කවද්ද නිවන් යන්නේ කියලා කෙනෙක් කල්පනා කරනවා. ඒ කල්පනා කිරීමේක දුම්නස් ස්වභාවයක් තියෙනවා. මේ මං භාවනා කරනවා. කෝ තාම මට කිසි දෙයක් හම්බ වෙලා නැහැ නේ. අන්න එහෙම කල්පනාවක් කෙනෙක්ට තියෙන්න පුළුවන්. මේක කුසල් පැත්තට වැටෙන්නේ. ඒ කියන්නේ විමුක්තිය සඳහා වූ දෙයක් තියෙනවා. ඒක දුම්නසක් වුණත් පිටකෝපදේශයේ පෙන්නනවා ඒක වැටෙන්නේ අර කුසල් පැත්තට කියලා. එතකොට කුසලයට සම්බන්ධයි. ඒක නිසා ඔය දැන් ඔය අදහස් කරපු දේ මම දන්නේ මොන පැත්තකින්ද හිතුවේ කියලා, මේ ආත්මార్థකාමීත්වයේ කියන එක කල්පනාකරන්න ඒක කමක් නැහැ. මොකද අපි මේ ධර්මය ගැන කතා කරනකොට අපි මේ ආත්මార్థකාමීත්වයක් කල්පනා කරන්නේ, අපි මේ නිවන් යන්න හදන පුද්ගලයා ගැන. ඇයි අපි මේ වෙන දේවල් කරනකොට කොයි තරම් ආත්මార్థකාමීද, කොයි තරම් ආත්මార్థකාමීව පුද්ගලයන් කටයුතු කරනවද? එතෙන්දී අපි මේක ගැන හිතන්නේ නැහැ නේද? මේ ධර්මයට ආවම කල්පනා කරනවා, ආවේ මං ආත්මార్థකාමී වෙලාද මේ දේ කරන්නේ කියලා. එතකොට මේක නිසා මේව ගැන හිතන්න යන්න එපා. මේක කොහොම හරි ඉවරයක් කරගන්න බලන්න. මේ අපිට තියෙන්නේ මේ නිර්වාණය තමයි තියෙන්නේ, නිවන තමයි කොහොම හරි ලබා ගන්න තියෙන්නේ. මේ නිවනෙන් තොරව මේ කවුරු මොනවා කිව්වත්, ආත්මార్థකාමී කියලා කෙනෙක් කිව්වත්, තමාගේ සිත කියනවා වුණත් ඒකේ ඇති කිසියම් ප්‍රශ්නයක් නැහැ කිසිම ආකාරයකින්. ඒක ගැන තකන්නවත් එපා, හිතන්නවත් එපා. ඉතාමත්ම මහන්සි වෙලා කොහොම හරි නිවනට යන්න. මොකද අපාය තිරසන් ලෝකේ ඔයාගේ ලෝකවලට ගියොත් එහෙම ඒක ඉවරයක් නැහැ. පුදුමාකාර දුකක් විඳින එකම තමයි තියෙන්නේ. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට මේ උත්තර සෑහෙනවා කියලා. තෙරුවන් සරණයි.
උඟපින් ડોක්ටර්, තෙරුවන් සරණයි.
සතිස් ප්‍රශ්නය හරිද?
හරි නෑ මං ආනිදි දැන් අර ලං කිව්වනේ ලෝභයයි දෝෂයයි හින්දා මෝහය වැඩෙන්නේ කියලා ඇති වෙන්නේ කියලා.
ඔව්.
දැන් ඒ වගේම තමන් භාවනා වෙන්නකොට හොඳට සමාධි භාවනාවෙහි ඉන්නකොට ලෝභයයි මෝහයයි තාවකාලිකව නැති වෙනවනේ.
ඔව් කියන්නේ ඉතින් ද්වේෂයත් ඉතින් එතකොට නම් නැති වෙනවා. ඒ තුඩෝ
ලෝභය ද්වේෂයයි. මෝහය නෙවෙයි. ලෝභය ද්වේෂය නැති වෙනවා. නමුත් මෝහය ඉතුරු වෙලා තාම නේද?
මෝහය තියෙනවා. මෝහ විද්‍යාව කියන එක තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම අනාගාමි පුද්ගලයක් වුණත් ඔය අත්වාද උපාදානයේ හේතු කොටගෙන එහෙ ගිහිල්ලා ඉපදේනවා. එතකොට මේ මෝහය නිසානේ මේ දේ ඇති වෙලා තියෙන්නේ. එතකොට අනුසය ධර්මයක් වශයෙන් මේක යට තියලා යා චේතනා නොකලත් ගිහිල්ලා අතන ඉපදෙනවා. මොකද ඒකේ අර මෝහය නිසා මේවා මේක සම්පූර්ණයෙන් අර අනිත්‍යභාවය කියන එක සම්පූර්ණ වැටහිම කියන දේ නෑ. අනිත්‍ය අම්බාකාරයට වැටහිම තිබුණාට අර්ථ වැටහිලා නෑ. ඉතින් මේක හරි ධර්මයි. මොකද මේ අවිද්‍යාව කියන එක හේතු කොටගෙනයි මෝහය ඇති වෙන්නේ. ඉතින් අවිද්‍යාව ඇති වෙන්නේ අර විපල්ලාස 12 නිසා. විපල්ලාස 4 තියෙනවා. ඉතින් ඕක සංඥා චිත්ත දෘෂ්ටි වශයෙන් එතන 12ක් වෙනවනේ. මේ දේ හේතු කොටගෙන තමයි මේ අවිද්‍යාව ඇති වෙන්නේ. ඉතින් අවිද්‍යාව ඇති වුණාට පස්සේ ආයි හිතෙන්නේ මොකද? ඉදන් සත්‍යාවි නිවේස කාය ගන්තේ. මේකම තමයි හරි. ඒ කියන්නේ නිත්‍යයි කියන එකම තමයි හරි. හැබැයි දැන් මේ ඔය සමාධියේදී තියෙන දෙයක් තමයි සමාධිය හොඳට පැවැත්ුණාම ඒ කියන්නේ ලෝභයයි ද්වේෂයයි නැතුව ඒක හොඳට පවතිනකොට මේ හිතෙනවා මේ සමාධිය පවතිනවායි කියලා. මේක දිගට පවත්වන්න පුළුවන්. මට බොහෝ කාලයක් පවත්වන්න පුළුවන්. මෙහෙම කල්පනාවක් තියෙනවා. මෙහෙම කල්පනාවක් තියෙනවා. ඒකත් එක්කම අර මේ අවිද්‍යාව කියන එක ඒ හේතුවකටවත් ඇති වෙනවා. ඒ කියන්නේ ඒ තරම් සමාධියට ගිහිල්ලා තරක පවතිනවා. ඒ තරම් දරුණු මේක. ඒ
කියන්නේ අවිද්‍යාව තියෙනකන් මෝහය තියෙනවමයි. හැබැයි ලෝභය දෝෂයයි තාවකාලිකව අරගන්න පුළුවන්.
ඔව් ඒ කියන්නේ සමාධිය නිසා කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ වෙලාවේදී Tamanta මේ ලෝභය ඒ කියන්නේ අර කාමයන් පැත්තෙන් ඉන දේ නේ අර ආහාර පැත්තෙන් ගත්තාම පාරවල් හතරක් තියෙනවානේ. ඒ කබලිකාර ආහාර පැත්තෙන් ඉන ප්‍රශ්නේ කෙනෙකුට තදින් නැහැ. ස්පර්ශ ආහාරයෙන් ගත්තාම අර තුන් ආකාරයකට බෙදෙනවානේ ඒක. ඒ කියන්නේ ලෝභ දෝෂ මෝහ තුනකට. ඒක ලෝභ දෝෂ දෙපැත්තේ ඒක නැහැ. අබැයි හතරවෙනි තුන්වෙනි පාරයි හතරවෙනි පාරයි. ඒ කියන්නේ මනෝ සංචේතන ආහාරයෙන් ඇතිවෙන අර මමංකාරයෙන් දෘෂ්ටි පැත්තට යන එක. ඒකයි විඥාන ආහාරයෙන් ඇතිවෙන අර මේ නිත්‍යයි කියන එක. මේ දෙක බොහොම තදින් පවත්ත. ඉතින් මේ එකක් එකකට සම්බන්ධයි. මේ මමයේ මගේ කියන අර දෘෂ්ටියෙන් ඇතිවෙනකොටම හේතු කොටගෙන අතන මේ නිත්‍යතාවය කියන එකත් එනවා. මොකද මට නැවත නැවතත් මේක හදන්න පුළුවන් නිසා. ඉතින් අර බොහොම ක්වික්ලි එක හැදෙනකොට විඥානීය මේ එකකට එකක් සම්බන්ධව හැදෙනවානේ. ඉතින් එකක් ඉවර වෙනකොට අනිත් එක හැදෙනවා. ඉතින් ඒක එකම විදිහ අර කොපි එක එනකොට ඉතින් මේ නිත්‍යයි කියන එකත් හිතෙනවා. ඉතින් අර සමාධියේදී ඒ විදිහ නිතින් උගා ඒක නිසා තේ පුත්කලයට ඒක පවතිනවා. ඉතියා හිතන්නේ මේකම තමයි සත්‍ය. මේ මම හිතන දේම තමයි සත්‍ය කියන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ.
වොන්ටින් ලලිත ඒකත් එක්කම මේ සම්බන්ධ ප්‍රශ්න තමයි මේ ලලිත් කියවනේ මේ රහත් බවට පත් වෙනකම්ම මිච්ඡා මාර්ගයේ තමයි යන්නේ. අපි කොච්චර හිතුවත් ආරක හොඳ. හැබැයි මං අහන්නේ සාවකාලිකව තමන් භාවනාවේ හරි ඉන්නකොට භාවනාවේ සමාධියෙන් ඉන්නකොට
එතකොට නෑ ඔයාට යෝනිසෝ මනසිකාරය කොයි වෙලාවක හරි තියෙනවද? යෝනිසෝ මනසිකාරය පවත්වන තාක්කල් අපි හොඳ පාරේ ඉන්නවා. යෝනිසෝ මනසිකාරය අතහැරපු ගමන් අපි වැටෙනවා අතෙන්ට. ඒකයි තියෙන්නේ. ඉතින් ඒකනේ තථාගතයන් වහන්සේ කියන්නේ මේ ඉන්ද්‍රියන් ඔක්කොම සංවර කරගන්න. ඉන්ද්‍රියන් හොඳට සංවර කරගෙන ඉන්න. මොකද අභිජ්ජා දෝමනස්ස කියන දෙක මට කෙනෙකුට ඇති වෙනවාම තමයි මේ කරේ නැත්තම්. එතකොට ඒක තමයි අර ලෝභයයි ද්වේෂයයි දෙපැත්තට යන එක. ඒතකොට මේක නවත්ත ගන්න ඕනේ. මේක නවත්තගෙන මේ පුද්ගලයා හොඳ සිහියෙන් නතු අර භාවනාව කරමින් දිගින් දිගටම පවත්වන යෝනිසී මනසකාරය පවත්වනකම් මේ පුද්ගලයා හොඳ පාරේ තියෙනවා. මේක අතහැරපු ගමන් අපි හිතමු මේක අතහැරලා ගිහලා දැන් භාවනා කරලා ගිහලා ඔන්න කෑම කන්න ගන්නවා කියලා. කෑම කන්න ගත්ත ගමන් ඔන්න කෑම රහයි. කෑම රහ වෙච්ච ගමන් මේ පුද්ගලයා අර කබලිකාර ආහාර පාරෙන් ඒ පැත්තේ ගමන් කරනවා. රහතන් වහන්සේට විතරයි මේක නැත්තේ. ඒක සම්පූර්ණයෙන් මේ පුද්ගලයා එක ගැන යන්නේ නැහැ. ඉතින් කොයි පාරක හරි මට රහතන් වහන්සේලා කියලා දීලා තියෙන්නේ මේ ආහාර හතර, කබලිකාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන, විඥාන ආහාර, මේ පාරවල් හතර රහත් වෙනකම් ඕනම පුද්ගලෙක් යනවා කියන එක. රහත් වෙනකම් මේ පාරවල් හතර යනවා. එතකොට කෙනෙක් ඒ ඒක එක ගති පැවතුම් නිසා, ඒක එක මාර්ගඵලයන් නිසා ඒ ඒක එක පාරවල් වල යන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. යන ක්‍රමය කියන එක අම්මාම ආකාරයකට අඩු වෙන්න පුළුවන්. දිගට පවත්න්නේ නැති වෙන්න පුළුවන්. ඉක්මනින් සිහියටපත් වෙලා ඉවෙන් අයින් වෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ පාරවල් හතර නම් යන කොහොම කළත් යනවා කියන එකයි කියන්නේ. ඒක තමයි අපිට තියෙන වැරදි මතය. වෙලා තිබුණේ අපි හිතේ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප කියන ඒවා මේ අපිට නම් නැහැ. අපි මේ බුදුහාමුදුරුවන්ගේ මේ ධර්මයේ අහලා ගමන් කරන පුද්ගලයෝ. ඔන්න අපිට වැරදිච්ච ලොකු තැන.
එහෙම වෙන්නේ తాවකාලිකව විතරයි. අර තමන් මේ ධර්මයේ යෙදෙන එක්කෙනා.
ධර්මයේ යෙදෙන අවස්ථාවේදී, ධර්මයේ යෙදෙන තාක්කල්, සිහිය පවතින තාක්කල් ඕක වෙනවා. ඉතින් දැන් මාර්ගඵල ලැබුණාම නම් ඉතින් අර ඒ සිහිය ගාක් ඒක පවතින නිසා අරක යන එක බුදුආකාර විදිහට අයින් වෙලා තියෙනවා. නමුත් ඒ අම්මාකාරයකට ඒ පාරවල් වල යෑම යම් අම්මාකාරයකට තියෙන මට එකක් ඇති වෙනවා නම් ඉතින් අනිත් ඒවා යම් ප්‍රමාණයක් ඇති වෙනවා.
ඒ කියන්නේ සෝවාන් මාර්ගඵල ලැබුව එක්කෙනා
එයත් තියෙනවා. අනාගාමුණක් තියෙනවානේ. දැන් රූපය කියන එකේ රූප රාගය තියෙනවානේ. දැන් රූපය දැන් අපේ ඉන්ද්‍රියන් තියෙනකම් ඉන්ද්‍රිය තමයි පදට්ටානේ. ඉන්ද්‍රිය හේතු කොටගෙන තමයි අපිට මේ රූප රාගයන් ඇති වෙන්නේ. එතකොට දැන් මේ කාම ගුණයන් නිසා තමයි අපිට කාම රාගය ඇති වෙන්නේ. එතකොට දැන් රූප රාගය කියන එක ගත්තාම මේ රූපේ යම් වූ ආකාර වූ යම් කිසි දෙයක් තියෙනවානේ. ඒ කියන්නේ වර්ණයේ ඇරෙන් කාම වර්ණයේ එක ආකාරයට වෙලා තියෙනවා. දැන් පුද්ගලයේ වර්ණයේ එක ආකාරයට ඔය ආකාරයට මේ වර්ණයේ හේතු කොටගෙන යම් රාගයක් තියෙනවා නම් අන්න රූපේ රාගය තියෙනවා. එතකොට දැන් මේක ඒ අනාගාමි පුද්ගලයාගේ තියෙන මේක ගැන දැන් හිත හිතා ඉන්න කැමැත්තක් නැහැ. එයාගේ කාම ඡන්දය නැහැ. මේක ගැන අර සංකප්පයන් කෙරෙහි රාගය නැහැ. ඒක නිසා මෙයා මේක ගැන හිතILLක් කරන්නේ නැතුව එයා එතනින් නතර වෙනවා. නමුත් මේ රූප රාගය තියෙනවා නම් ඉතින් මේ රාගයේ පැත්තටනේ අපි යන්නේ. ඉතින් රාගයේ පැත්තට ගියා නම් එහෙමනම් මම වැරදි අටමගේ යම් ආකාරයකට ගමන් කරනවා. එතකොට මේ පැත්තේ යනවා. ඉතින් හැබැයි මේ අර මාර්ගඵලලාභිය අර දැන් මේ පොතාලි සූත්‍රයේ දේශනා කරපු මේ දේවල් තියෙනවා. ප්‍රාණඝාතය, අදින්නාදානි, ඒ වගේ දේවල් කරන්නේ නැහැ එයා. ඒවෙන් වැළකීලා ඉන්නවා. ඉතින් අර මේකට උදව් උපකාර වෙන ධර්මය තියෙනවා. රූපේක්ඛාවෙන් පවත් වෙනවා. ඉතින් බලන්න දැන් අපි මේ ඔය මජ්ක්‍ධිම නිකායේ මේ අන්තිම සූත්‍රයේ තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන දෙයක් පෙන්වන්නේ මනාපාරමුණු, අමනාපාරමුණු, මනාපමනාප මේ අරමුණු තුන කොයි වෙලාවක ඇති වුණාද මේ තුනෙන් අපි කෙලින්ම උපේක්ඛාවට යන්න ඕනේ. මේ විදිහට මේ ඉන්ද්‍රියන් මේ පවත්වාගෙන අපි යන්න ඕනේ. ඉතින් මෙහෙම කිරීමෙන් තමයි මේක කරගන්න පුළුවන් වෙන්නේ. කවුරුත් යනවා මේ පාරේ යනවා.
ඉතින් අපි අධෛර්ය නොවන එක තමයි මේ වැදගත් කන්නේ නේද?
අධෛර්යයෙන් නැතුව වීරයෙන් යුතුව ඉතින් මම කොහොම හරි මේ පාරේ යන්නේ නෑමයි කියලා හිතාගෙන යන්න ඕනේ. ඉතින් යන්න නැති වෙන තමයි අර වීරය ඇති කරගෙන අර shopping mall එකට යනකොට උනා මුලින්ම අර යුද්ධට යන මිනිහා ආයුධ අරගෙන යනවා වගේ ගමේ මිනිස්සු ඔය හටනකට යනකොට කැති පොරෝ අරව මේ වගේ මෙ යන්නේ යන් යුද්ධට යනවායි කියලා. ඒ වගේ තමයි මේ shopping mall එකට යනකොට උනා බොහොම කල්පනාවෙන් යන්න ඕනේ. මම ගියායින් පස්සේ මට මේ කාම විතක්කයන්, ව්‍යාපාද විතක්කයන්, විහිංසා විතක්කයන් මේවා ඇති වෙන්න පුළුවන්. අනුපන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබත චිත්තං පග්ගංහත් පජහති කිවෝනේ. එතකොට මෙතන ඉපදිලා නැති දේ තමයි මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේහිංසා විතක්ක. මේව මට ඇති වෙන්න පුළුවන් කියලා කල්පනා කරලා කොහොම හරි මේ යනකොට ඔබි මෝල් එකට යනකොට කල්පනා කරගෙන යන්න. මම බිම් බලාගෙන ගියොත් විතරයි මට මේකෙන් ගැලවෙන්න පුළුවන්. නැත්තම් මට කොහෙන් හරි එකක් පත්තු වෙනවා, කොහෙන් හරි එකක් ගෑවෙනවා කියන්නේ.
මොන් තින් ලලිත් මට ප්‍රශ්නයක් තියෙනවා. අනිත් ඒගොල්ලන් ඉවරනහම මම ඒක අහන්නම්. මේ ලලිත් දැනට අනිත් ඒගොල්ලන්ට ඉඳ දෙන්න එපා.
හොඳයි
ලලිත් තමයි කතා කරන්නේ. මේ අර දැන් සූත්‍රේ කියවෙන්නේ සානාතිකාකාරයේ.
පොඩ්ඩක් ඉන්න මනෝ සතිස් වාගේ මයික් එක පොඩ්ඩක් මියුට් කරගන්නවද?
කියන්න
මනෝ
ප්‍රාණ ප්‍රාණ පානාති පාතා කියලා නේද? දැන් එතකොට දැන් පාණාතිපාතකම රෝලුවට එකපාරට යන්නේ තව කාලයක් ජීවිතයක් තොර කිරීමනේ.
ඔව්.
එතකොට මේ උනාට අපිට දැන් උදාහරණයකට මම ළමයකට ගණන් සියයක් දෙනකොට එතකොට දැන් දෙපාරක්ෂණ දෙපාරක්ෂණ තේරෙන්නේ නැතිවට මම ළමයට කයෙන් වචනේ මුකුත් නොකියුවට මගේ මනස තේනවා අනේ මේක කියලා අන්නේ මේකත් එනවා. ඒකත් ඒ කියන්නේ අර ද්වේෂ ඒ කියන්නේ පාණාතිපාතා වගේ එකක්
කරනවා වැඩ කරනවා ඕක හරි ධර්ම දෙයක් ගොය මේ කියන්නේ අපි දැන් ඒ ළමයා ඒක වෙනකොට දැන් ඕකේ අනිත් පැත්ත බලන්න දැන් අපි කැමැත්ත තියෙන්නේ ඒ ළමයා හොඳට මේ මේ වැඩේ කරනවා මේ ළමයාට තේරෙනවා කියන එක නේද දැන් මෙතන වෙලා තියෙන මේ ළමයාට තේරෙන්නේ නැහැ දැන් මම අල්ලගෙන ඉන්නේ ඒ ළමයාට තේරෙනවා නම් පහසෙන් මෙයම වෙනවා නම් කියන එක තමයි මගේ තියෙන්නේ එතකොට දැන් මේක අනිත් පැත්ත ආව ගමන් මට තියෙන්නේ මේ දුම්නස. මේ දුම්නස අපි තුල පවතින්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා භාවිත කාය නැතිකම නිසා කියලා. භාවිත කාය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ ඔය මේ මේ සම්මා කම්මන්තයයි සම්මා ආජීවයයි කියන දෙක. එතකොට බලන්න පාණාතිපාතා අදින්නාදානා කාමීසු මිච්ඡාචාර මේ වයර මිච්ඡා ආජීවෙන් වලකින එකයි මේක හරිය සම්බන්ධයි මේ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ දැන් ඒ මොහොතේදී අපේ මනසෙන් ඇති වෙන දේ මා ඒලම යව මරන්න යනවා නෙමෙයි අර ප්‍රාණ වදිය වශයෙන් ඉතින් ඒලමන්ට සර කරන්න උනත් ඉතින් ඒක තියෙනවනේ ඉතින් ওই පැත්තට තමයි ඔය ගමන තියෙන්නේ ඒක පවතින්නේ ওই දේ අපි දිනු කරලා නැති නිසා
දැන් එතකොට අපිට දැන් ඒක දැන් මම දැනගන්නේ දැන් මේක මෙහෙමද මුත්‍යා තේරෙන්නේ නැද්ද කියන එක ආවම මට දැන් ડોක්ටර්ගේ බණ අහලා තේින්දා මන්ට දන්නවා දැන් මේක මං සුදුසු දෙයක් කියලා මට එකපාරට ඇවිල්ලා හැබැයි ඊට පස්සේ මං මගේ ඉතින් හිතනවා අනේ දැන් කවදා හරි මැතමැටිෂියන් වුණත් මේ ඉතින් ඇරිලා ලෙඩ වෙලා අපෝ ඉපදිලා මේ දුකටමනේ වැටෙන්නේ කියලා හිතුව ගමන් මට ඒක අපහු අර ආයි පාරක් නම් 10 පාරක් නම් එකම දේ රිපීට් කරන්නත් හිතෙනවා. ඒක රෙසිවි බැලන්ස් වෙනවද එහෙම නැත්නම්?
ඔව් ඒක ඒ දැන ගැනීමම තමයි යෝනේ. ඕක දැන ගැනීමම තමයි වැදගත් වෙන්නේ. ඒක දැනගත්තට පස්සේ පුළුවන්කම ඇති වෙනවා මම ඒකේ ප්‍රතිපත්තිය මේකයි. දැන් අර ඒ දේ තේරුම් ගත්තයින් පස්සේ කල්පනා කරලා ඒක යොදවනවා. ඕක අපිට හැම වෙලාවෙම කරන්න පුළුවන් නම් දැන් ඔය සිතුවිල්ලට කරා වගේම දැන් මේ ළමයට උගන්නකොට ටිකක් අර සමාධිගත ස්වභාවිකින් කරන්නේ අපි මේ ජීවිතයේ මේ සාමාන්‍ය ජීවිතයේදීත් ඕක දිගින් දිගටම පවත්වනවා නම් ඔයක තමයි ක්‍රමය මේක පැවැත්වීමෙන්ම තමයි මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියන එක දිගටම පවත්වන්න ඕනේ උපේක්ඛාව කියන එක දිගටම පවත්වන්න ඕනේ ඒකම තමයි දිගින් දිගටම කරන්න ඕනේ ඒක කිරීමෙන් මේකෙන් ගැලවෙන්න පුළුවන්.
එතන එක මට අනිත්‍යවත් එක්ක වඩා වෙනසක් තියෙනවා ඒ උදාහරණය මට
ඒක චේතනාව හා සම්බන්ධයි ගොඩාක් අතුරට ඒ කියන්නේ චේතනාවෙන් තමයි අපි ওই කොටස කෙරෙන්නේ දැන් අපි ওই කාමයන් ඇති වෙලා ඒ කාමයන්ගේ චේතනාවක් තියෙනවා එතකොට ওই ගිනිවලෙන් අපි මේ පුද්ගලයා මේ බොහොම අයින් වෙන්න යන්න හදන්නේ මොකටද මේ එයාගේ චේතනාව තියෙන කොහොම හරි මේ මේකේට නොඇටි පවත්වන්න. ඒ කියන්නේ භවය පවත්වන්න. ඒතර කාමයන් නිසා ඇතිවෙච්ච භවයේ තියෙනවනේ. ඒ භවයෙන් ඇතිවෙච්ච කොටස හේතු කොටගෙන මේ අපිට මේ ඇති වෙලා තියෙනවා මේ මනෝ සංජේතනාවක්. ඒ කියන්නේ දැන් මේ يعني ඇත්තම කියනවා නම් අර මේකත් අර ආහාරයෙන් තමයි පැහැදිලි කරන්න වෙන්නේ. මේ කබලිකාර ආහාරයක් අපි කාලා කලින් තියෙන පුද්ගලයාට ඒ පුද්ගලයා මේක නිසා මේ ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශය ඒ කියන්නේ ආහාරය තව තැනක දකින්න. ස්පර්ශය ඇති වුනහම එයාට ඒකත් එක්කම රුක්කුම් සකස් වෙනවනේ. එයාට වේදනාව සකස් වෙනවා. මේ ඔයා එදා කාපු කෑම මෙන්න ඒකේ රස. එතකොට සංඥාවෙන් මේක දෙනවා අන්න මෙන්න මේ සංඥාව මෙන්න මේක සුඛයි. කියන සංඥාවක් සුඛේ කියන එක වේදනාවක් ඇති වුණා. ඒ සුඛ කියන වේදනාව සංඥාවෙන් අර හඳුනා ගන්නවා. සංඥාවෙන් හඳුනාගත්තාම මේ සංඥාව හේතු කොටගෙන චේතනාව ඇති වෙනවා. මේ චේතනාවේ තියෙනවා අර අජෝ සංඥා කියන එක. කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා ආයන් චේතනා කියනවා. එතකොට මෙතන මේ චේතනාව මේ තියෙන අරදී අල්ලගෙන ඉන්නේ. අර කාමී අල්ලගෙන ඉන්න එක තියෙන්නේ. ඒ අල්ලගෙන ඉන්න එක නිසා තමයි මේ චේතනාවේ මේ පුද්ගලයා කොහොම හරි මෙයාගේ ජීවිතේ පවත්වන්නනි හදන්නේ. එතකොට මේකේ මේ ගිනි අඟුරු වලක් කියන එක අර ඒ විදිහට බලන්න ඕනේ. මේ කාමයන්ගේ වුණොතින් මේ දේ තමයි මට ඇති වෙන්නේ. මම සම්පූර්ණයෙන්ම මේකට වැටිලා විනාශ වෙලා මැරිලා යනවා. මේ පිච්චිලා යනවා. මම පිච්චෙනවා. මේ චේතනාවන් හේතු කොටගෙන මෙතන පිච්චීම තියෙන්නේ. ඉතින් ඒක ටිකක් කරකට වඩා වෙනස් කියන්නේ ඒකේ හරි එක ගැඹුරු ගවක් තියෙනවා අර විදිහට.
ඒක සරලයි. ඒ ඒ මට ඒ උදාහරණ අනිත් වල වෙනසක් දැක්කේ මම කතා කරේ.
හා. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
සංසුංග මම චන්ද කතා කරන්නේ. මගේ මට මේ මේ බන අහුවට පස්සේ මේ මම වැරද්දක් කරා කියලා මට ඩියුටි ෆීලින් එකක් තියෙනවා වගේ තියෙනවා. ඒක ඒක කොච්චර දුරට වැරදිද කියලා දැනගන්නයි මම මේ ප්‍රශ්නයනේ. අනිත් අයත් නම් මේක බොහොම සිලි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ මෙන්න මෙහෙම එකක් වුණා. දැන් මගේ මට ඉන්නවා මගේ නැන්දා කෙනෙක්. එයාට අවුරුදු 97යි. එයා හෝම් එකට දාන්න වුණා. එතකොට එයාගේ ගෙදර ගොඩාක් බඩු තියෙනවා. ඉතින් මම ගෙදරට ගියාම ඉතින් එතන මම දන්නවා අපි අපේ නෑදෑයි ඕන කෙනෙකුට ඕන බඩුවක් ගත්තට කමක් නැහැ කියලා. ඉතින් මම දවසක් මම කුස්සියට ගියාම කුස්සියේ ඉතින් පොඩි පොඩි අවශ්‍ය මට අවශ්‍ය කරන දේවල් වගේ පොඩි පොඩි දේවල් දෙක ලොකු ලොකු දේවල් නෙමෙයි මේ බොහොම පොඩි දෙයක් පොඩි දෙක තුනක් ගත්තා. ගිහිල්ලා පස්සේ මම නැන්දර කිව්වා නැන්දේ මම මේ මෙන්න මෙන්න මේ දේවල් ගත්තා කියලා. එතකොට එයා උත්තර දුන්නා අනේ කමන්නේ ගන්න ඔයාලට ඕන තරම් දේවල් තියෙනවා මම කියන්නත් හිටියේ ගන්න කියලා ගන්න කියලා කිව්වා. ඒත් මගේ හිතේ තියෙන මේ ගිල්ටි ෆීලින් එක තමයි ඒ මම ගත්තේ ඉස්සරලා නැන්දගෙන් අහන්න කලින්. ඉතින් මට ඒකෙන් පවක් වුණාද කියන එක.
ඒක එයාට කිව්වනේ. එයාට කියලා එයාගේ මනසින් ඒක වෙනස් කරගත්තා. ඒ කියන්නේ දැන් ඒක කිව්වේ නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක කියලා ගත්තනම් තමයි උගාත්ම හොඳ. නමුත් ඒ පුද්ගලයාගෙන් එහෙම දැන් Tamanට එහෙම එකක් තියෙන මේ නැන්ද තාම ජීවත් වෙලා ඉන්නවා නම් එයාට ගින් මේ සමාව ගන්න පුළුවන්. එතකොට මේ සමාව ගත්තාම මේ ප්‍රශ්නේ ඒක එතන ඉවර වෙනවා. ඉතින් කොහොම වුණත් එයා Tamanට ඒක ගැන ප්‍රශ්නයක් නැතුව ඒක දීපු නිසා ඉතින් ඒක ගැන හිතන්න යන්න එපා. ඉතින් ඒක හොරෙන් අරගෙන තියලා ගියන්න සද්ද නැතුව හිටියා නෙමෙයිනේ. තමන් මේ පුද්ගලයාට කිව්වා. ඉතින් මේ පුද්ගලයාට කිව්වහම කිව්වේ නැහැ නේ මට ආපහු ගෙනත් දෙන්න කියලා. ඉතින් ඒක නිසා ඒක ගැන කල්පනා කරන්න එපා.
ඉරුවන්තරයි ගොඩාක් කන්සලේෂන් එකක් ඉරුවන්තරයි.
තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ලලිත් මගේ ප්‍රශ්න අහන්න පුළුවන්ද?
අහන්න අහන්න.
දැන් මේක ඇවිල්ලා මේ හිත අපිට තියෙන ධර්ම සාකච්ඡාවක්.
ඔව්.
ඒක ඒ ගේම අපි මේ සාකච්ඡා කරන උපනිෂද් සූත්‍රයයි කතෙක්කම මේ පංච උපාදානස්කන්ධයත් සාකච්ඡා කරනවා. දැන් මේක අර උපනිෂද් සූත්‍රයේ පටන් ගන්නකොට දලිත් මේක කරලා ඇතිනේ මේ ඉස්සෙල්ලා මට මොනවද දන්නේ
නැහැ හැබැයි දැන් මට මතකයක් නැහැ. ඒක
අර උපනිෂද් සූත්‍රය කියන්නේ බුදුහාමුදුරුවෝ පටන් ගන්නේ මේක දන්න එක්කෙනාටයි දකින්න එක්කෙනාටයි තමයි මේ ආශ්‍රවයන් මේ ප්‍රහාණය කරන්න පුළුවන් කියලා.
ඔව්.
ඊට පස්සේ අහනවා මොනවද දන්න එක්කෙනාට මොනවද දකින්න එක්කෙනාටද කියලා. කියලා ඊට පස්සේ කියනවා මේ උපනිෂද් සූත්‍රයේ තියෙන්නේ රූපය දන්න එක්කෙනාට දකින්න එක්කෙනාට තමයි රූපය. එතකොට රූපය මොනවද දකින්න ඕන? රූපේ ඇතිවීම දකින්න ඕන, නැතිවීම දකින්න ඕන. ඒ වගේම රූප ඇතිවීමයි නැතිවීමයි රූපේ දකින්න ඕන, රූපේ ඇතිවීම දකින්න ඕන, රූපේ නැතිවීම දකින්න ඕන. දැන් මෙතන මේක කොහොමද මේ තෝරගන්නේ? රූපය ඇති මම හිතේ ආහාරය තමයි රූපය ඇවිල්ලා ඉතින් මේ පතරි ආපෝ තේජ වායෝයි උපාදාය රූපයිනේ.
ඉතින් ඒක තමයි රූපය.
ඔව්.
ඊට පස්සේ රූපේ ඇතිවීම ආහාරය.
ඔව්. රූපේ ඇතිවීම ආහාරය. ඔව් ඒක හරි. ඒ වගේම රූපය කියන එකත් ආහාරය කියන එකට ගන්න ඕනේ උතෙන්දී. රූපය කියන්නේ කබලිකාර ආහාරය. එතකොට දැන් රූපේ ඒ කියන්නේ එක පවතින්නෙත් ඒකින් කියන එක ගන්න රූපය. දැන් අපි ගමු අපේ ශරීරය කියලා. දැන් මගේ ශරීරයේ රූපය වෙනවා. ඒ වගේම මේ ශරීරය පෝෂණය කරන ආහාරයත් රූපය වෙනවා. ඒ වගේම මගේ මේ ශරීරයත් ගත්තාම ඇත්තම කියනවනම් කබලිකාර ආහාරයක්මයි. මේක මේ අපි සතෙකුට දුන්නොත් එහෙම හොඳට කනවා. එතකොට මේකේ අතර වෙනසක් නැහැ. ආපෝ තේජෝ වායු පටවේ තමයි මම කොයින් කතා කළත් කතා කරන්නේ. රූපය සම්බන්ධයෙන්. එතකොට මේකේ ආරම්භ වෙලානේ මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. මේකටනේ මට මේ අසුබේ සුබයි කියලා විපල්ලාස ඇති වෙලා මම මේ දිගින් දිගටම ගිහිල්ලා මේක හේතු කොටගෙන තමයි මට මේ රාග සල්ලයෙන් ඇති වෙලා මේ ඡන්දේ මම මේ අගති ගමනක් ගිහිල්ලා තියෙන්නේ. මේ අගති ගමන ගියේ මම තමයි මේ ස්පර්ශ ආහාරයෙන් පස්සේ ඊට පස්සේ අර දෝෂ අගති ගමන ওই විදිහට බය අගති ගමන මේ ඔක්කොම ඇති වෙන්නේ මේක හේතු කොටගෙන. එතකොට මේකේ සමුදයස්තංගමේ දන්නකොට ওই රූපේ දිගින් දිගටම ගිහිල්ලා මේ රූපයෙන් තොරව මේකේ පැවැත්මක් නැහෙනි. බැලුවහම දැන් අපි ඔය මේ ආකාසඤ්ඤායතනේ ඊවාගේ තැන් බැලුවා වුණත් ඒක දැන් මේ රූපයෙන් වෙන්නිච්ච අර සියුම් රූපයක් තමයි මම මේ කතා කරන්නේ. හැබැයි මේ මිනිස්සු සාමාන්‍යයෙන් කතා කරන රූපේ නෙමෙයි. ඒකෙන් අයින් වුණා වූ දෙයක්. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධේ මේ රූපයෙන් තොරව බව තින්නේ නැහැ. රූප වේදනා සංඥා සංස්කාර විඥාන පහම කොතන ගියක් තියෙනවා. යම් ආකාරයකට කොච්චර සියුම් වුණත් තියෙනවා. එතකොට මේ රූපය හේතු කොටගෙන තමයි මේ ලොකුවට මේ ප්‍රශ්නේ ගිහිල්ලා
තියෙන්නේ.
එතකොට දැන් මෙතෙන්දී ඔය ඉහළ ධානවලින් ගිහිල්ලා ඒ ලෝකෝල ජීවත් වෙන පුද්ගලයා කල්පනා කරලා තියෙන එක හරියට නිකන් මේ මං කෙනෙක් කියනවා මං ආප කනෝ සීනි කනෝ ඊළඟට මේ මොනවද මේ රොටි කනෝ කියලා. තව කෙනෙක් කියනවා මං රොටී නම් කවදාවත් කන්නේ නැහැ මීන් පස්සේ මං ආපයි සීනි විතරක් කාලා ඉන්නවා. මේ වගේ අර එකක් අඩු කරලා ඉන්නවා. ඉතින් අර මේ රූපයෙන් තොරව මම වෙන එකක් හදාගෙන පැවැත්මක් විතරයි. එතකොට දැන් මේ රූපයේ තේරුම් ගත්ත පුද්ගලයා මේක තේරුම් ගත්තොත් එයාට ඒකත් එක්ක ඇතිවෙච්ච අනිත් දේ සංඥාවන් ඒව ඔක්කොම තේරෙනවා. ඉතින් රූපය දැනගත්තාම ඒකෙන් වේදනාවක් දැනගන්නවා සංඥාවක් දැනගන්නවා. රූපයෙන් තොර වූ වේදනා සංඥා කියන්නේ මොනවද කියලා එයා දැනගන්නවා. ඉතින් මේක දැනගත්තාම ඒක උඩ මේක දිගින් දිගටම මේ නිර්වාණයට එනකම්ම තමයි ඔක යන්නේ. මොකද එයාට සම්පූර්ණයෙන් රූපයෙන් අයින් වෙච්ච ගමන් ඕකෙන්නේ තියෙන්නේ මේ කාය සතිය කියන එක ඇති වෙන්නේ. කාය සතිය නැත්තම් අපි ඉන්නේ බොහෝම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පරිත්ත චේතසෝ කියලා. මේ බොහෝම ලිමිටඩ් මයින්ඩ් එකකින් අපි ඉන්නේ. එතකොට මේ විදිහට මනසකින් ඉන්නකොට අපිට මොකුත් පේන්නේ නැහැ. රූපයෙන් සම්පූර්ණයෙන් අයින් වෙනකොට නිම විදිහෙන් මේ යථාභූත ඥානයෙන් මේක දැනගන්නකොට මේ පුද්ගලයා මේ හතරවෙනි ධානය උතයි හතරවෙනි ධානය ඉක්මෝලා එයා ඉන්නේ. ඒක ඉන්නකොට තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේක නිසා මේ ලෝකේ යම්කිසි ඥානයක් තියෙනවද ඒ ඥාණයෙන් ඔක්කොම මේ කොටසට වැටෙනවා. මෙතෙන්දි මෙයාට පේනවා. ඉතින් ඒ පෙනීමෙන් තමයි මේක සම්පූර්ණයෙන් ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ එක්ස්ට්‍රීම්ලි අර දේවල් ඔක්කොම රූපය සම්බන්ධයෙන් ඒක දැනගන්න ඕන. ඉතින් ඒ தත්ත්වයට ධානයන්ට යන්න පුළුවන් වෙන්නත් ඕන.
එතකොට ලලිත් දැන් රූපයයි ආහාරයයි මේ එකට ගත්තාම කියන්නේ ඉක්වේට් කරාම රූපය ආහාරය. එතකොට රූපයේ ඇතිවීමයි ආහාරයේ ඇතිවීමයි දෙකම එකද ඇති
එකම තණ්හාවෙන් නෙවෙන්නේ. මගේ රූපය තියෙන නිසා තමයි මම ආහාර හොයන්නේ. රූපය නැත්තම් මම ආහාර හොයන්නේ නැහැ නේ. දැන් බ්‍රහ්මයා හොයන්නේ නැහැ නේ. මේ කබලිකාර ආහාරය මම කබලිකාර ආහාරය හොයන්නේ මගේ රූපය තියෙන නිසා. ආහාර තියෙන නිසා තමයි මගේ රූපය පවතින්නේ. තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ ආහාර සමුදේ සිද්ධ වෙන්නේ තණ්හා සමුදේ. තණ්හාව නිසා තමයි මේ ආහාර. ඉතින් අන්තිමට බලුවාම මේ ඔක්කොම කෙලවර වෙලා තියෙන්නේ මේ තණ්හාව. තණ්හාවෙන් තමයි මේ ඔක්කොම දේවල් ටික ඇති
වෙන්නේ. ඕල් බෝන් තින් ලලිත් එක මේ සිය කරගෙන මට ලේසි ඒකට ඔක තෝරලා දෙන්නේ ඒක. නැත්තම් මම අර මේ ඉක්වේට් කරලා බැලුවේ නෑ. මම මේ රූපේ ඇතිවීම ඇති වෙන්නේ සයික සමුදේ ආහාරයයි කියලා. නිදාණේ වගේ.
ඕක හුඟාක්ම පැහැදිලි කරရင် තියෙන හුඟාක් වෙලාවට මේ පෙටකෝපදේශයේ තියෙනවා. හුඟාක් දුරට ඕක පැහැදිලි කරලා ඔය ප්‍රශ්නේ මේ ආහාරයේ ප්‍රශ්නේ හොඳට පෙන්වලා දීලා තියෙනවා. මේ රූපයේ ආහාරය මේක කියන එක. ඒ වගේම මහා නිද්දේශයේ තියෙනවා. රාහෙන දුරට ඔය පැහැදිලි කිරීම ඔය දේ තීරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පොත් ටික ටිකක් අර අමාරුයි කෙනෙකුට කියවලා තේරුම් ගන්න. ඒකේ මේ මොකද අනිත් ධර්මයන් ඔක්කොම දන්නවනම් විතරයි ඒක පැටලෙන්නේ නැතුව බලන්න පුළුවන් වෙන්නේ. ඒක හරි ලස්සන ධර්මයක්. ඒක විනාශ වෙලා ඔය පෙටක උපදේශය එහෙම කියන එක ඒ විනාශභාවයට පත් වෙලා යන්තම් ওই தත්ත්වයටත් මේ බේරිලා තියෙනවා ඇති. ඉතින් අදිෂ්ඨානයකින් තමයි ওই தත්ත්වයටත් බේරිලා තියෙන්නේ.
ඔය මේ මගේ ප්‍රශ්නෙට දීපු උත්තරේ අදාළ වෙනවා අර සල්ලතෝ කියන එකටත් නේද ලලිත්?
ඔව් සල්ලතෝ කියන එකට අදාළ වෙනවා. මොකද ඒකනේ මේ අල්ලගෙන ඉන්නේ. එයා ඒ රාග සල්ලේ ඇති වුනහම අර රූපේ අල්ලගෙන විඥානේ පවතිනවා. ඒ විඥානේ පවතින තන් ඉතින් නාම රූපයන් වැඩෙනවා. පටිච්චසමුප්පාද සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනවා. අල්ලගෙන ඉන්නේ නැත්නම් ඉතින් එතෙන් ගැලවෙන්න පුළුවන්.
ගොම්පින් ලලිත් එනං දෙවන්
සර්ණයි. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? දැන් අපි වෙලාවත් හරියාගෙන එනවා. පොඩ්ඩක් ඉන්න. කවුද කතා කරන්නේ? මට කවුද කතා කරන්නේ?
අයිරි.
අහන්නව.
මේ දැන් අපි භාවනාවෙ ඉන්නකොට යම් කිසි ශබ්දයක් ඇහෙනවා නම් ඒ කනට ස්පර්ශ වෙන ඒ ශබ්දය නැවත නැවත එනකොට ඒ ස්පර්ශය කරා හිත යොමු කරගෙන ඒක නවත් ගන්න පුළුවන්. ඒ වගේම මේ හැමත අපේ හැම සංවේදී ඉන්ද්‍රියක් වශයෙන් ක්‍රියා කරනකොට ඒකට අරමුණු වෙන්නේ මොනවද? ඒකට අපේ සංවේද ලැබෙන්නේ මොන දේවල් ඒවට කියන රූප වෙන්නේ නැහැ නේද?
ඒක කායනේ. කාය සම්බන්ධයෙන් ඇති වෙන්නේ ඒ ස්පර්ශය, කාය ස්පර්ශය. එතකොට ඒක ඒ විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ ඇහැ ඒකේ අර උත්තේජනයක් කියලා දෙයක් ඇති වෙනවා. ඒක ඇති වෙනවත් එක්කම ඒ ටික වැඩ කරන්න ගන්නවා. ඒක හරි රූප ඉන්ද්‍රියක්. භාවනාවේදී කය දෙක වැදගත් වෙන්නේ නැහැ නේද? කයයි භාවනාවේ වැදගත් වෙන්නේ නැති බව හරි. නමුත් ඒක නිසා ඇතිවෙච්චා වූ අර සංකල්පයන් තියෙනවනේ. කලින් ඒක වෙන්නීම නිසා ඇතිවෙනා වූ සංකල්පයන් තියෙනවනේ. ඒ සංකල්පයන් මනසෙන් දන්නවනේ. ඒක නිසා මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක මනස
ස්පර්ශ කරොත් තමයි ඒවයි.
ඔව් මනසෙන් ඒක මේ මෙහෙමයි. අනුසය ධර්මයේ වශයෙන් ඕ යට වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. ඔය ඒ කියන්නේ මේ ඔය සෙන්ෂුවල් ප්‍රෙෂර්ස් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒවයේ නැතිවෙච්ච දේවල් බොහෝම තදට තියෙනවා. ඒ නිසා අපිට සිහිය පවා නැති වෙනවායි කියලා තථාගතයන් වහන්සේ කියනවා. ඒ කියන්නේ ඔය අමුසමි ජීවිතය වාගේ දේවල් පැවැත්වීමෙන් නැතිවෙන දේ තමයි මේ සම්පූර්ණයෙන්ම මේ ගාථා ව්‍යාකරණ අරව මේ ඔක්කොම අමතක වෙන තත්ත්වයට තියෙනවා කියන්නේ. එතකොට ඒ කියන්නේ කය මහා විශාල දෙයක් ඇති වෙලා තියෙනවා. හරිම දරුණුයි. හොඳයි අපි මේ දැන් මම හිතන්නේ සාකච්ඡාව නිමාවටපත් කරමු. මම තෝරගත්තා එනසුමානේ සාකච්ඡා කරන්න නිබ්බේධික සූත්‍රය. නිබ්බේධික සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ හතරවෙනි පොතේ මහා වග්ගයේ තියෙන්නේ. මේ අර ආතාපියේ පොත් තියෙනවා නම් ඒ කියන්නේ ඒකේ පිටුව 201 නිබ්බේධික සූත්‍රය. එහෙමනම් අපි සාකච්ඡාව මෙතනින් නිමාවටපත් කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર. තෙරුවන් සරණයි.